නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි මේ දිනවල විශේෂයෙන්ම සාකච්ඡා කරගෙන යන්නේ දීඝනිකායේ එන පොට්ටපාද සූත්‍රය. පොට්ටපාද සූත්‍රය එකාතකින් දාර්ශනික පැත්තෙන් සෑහෙන වටිනාකමක් උසුරනවා. ඒ වගේමයි ප්‍රතිපදාවක් වශයෙන් ප්‍රමාණිකූලව සංඥා දුරු කරමින්, හිත සැහැල්ලු කරමින්, හිත ප්‍රඥාවක් දක්වා අවදි කරන එක්තරා අන්දමක ප්‍රතිපදාවකුත් ඒ තුළ අන්තර්ගත වෙනවා. දැන් අපි මේ වෙනකොට සෑහෙන දුරට ඒ සංඥා ක්‍රමානුකූලව අතහරින සංඥා දුරු කරන ප්‍රතිපදාව ගැන සෑහෙන දුරට අපි සාකච්ඡා කළා. ඉතින් මම කෙටියෙන් ඒ කාරණා මතක් කරගත්තොත්, මොකද මේ සූත්‍රයේ එන එක සම්දිස්ථානයක්, එක ඉතාම වැදගත් කොටසක් තමයි ඒ පියවරෙන් පියවර සියලු සංඥාවන් නිරුද්ධ කරමින් හිත නිදහස් කරගනිමින් යන මාර්ගය. ඉතින් මේ ප්‍රශ්නය බුදුරජාණන් වහන්සේට නැගුවාම උන්වහන්සේ දෙන පිළිතුර සීල සමාධි ප්‍රඥා කියන මේ පැති තුනකින් අන්තර්ගතයි කියලා කියන්න පුළුවන්. සීල ශික්ෂාවක්, සමාධි ශික්ෂාවක්, ප්‍රඥා ශික්ෂාවක් අඩංගු පූර්ණ පිළිතුරක්, සම්පූර්ණ පිළිතුරක් තමයි බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී පොට්ටපාද ඇතුළු පිරිසට දෙන්නේ. එතෙන්දී පටන් ගන්නවා දීර්ඝ වශයෙන් සීලය ගැන විස්තර කරන්න. මොකද පොට්ටපාද ඇතුළු පිරිස විශේෂයෙන්ම පැවිදි පිරිසක්, පරිබ්‍රාජක පිරිසක්, ගිහිගෙයින් නික්ම ගිය පිරිසක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඒ චූල සීල, මජ්ක්‍ධිම සීල, මහා සීල කියන ඒ තමන් වහන්සේ දේශනා කරන සීලයේ විවිධ පැති බොහොම ගැඹුරින් දීර්ඝ වශයෙන් විස්තර කරලා දෙනවා. ඊට පස්සේ ඉන්ද්‍රිය සංවරය ගැන දේශනා කරනවා. මොකද දැනටමත් අපේ හිත කෙලසිලා නම් තියෙන්නේ, අපි ඒ කෙලසිච්ච මට්ටම තවදුරටත් කෙලසන් නැතිව පිටතින් තවදුරටත් මේ ඇතුළට කෙලස සහගත අරමුණු ගන්නේ නැතුව යම් පමණකට හික්මෙන් උත්සාහන්ත විය යුතුයි. ඒ නිසා ඉන්ද්‍රිය සංවරය ගැන දේශනා කරනවා. ඊට පස්සේ සති සම්පජඤ්ඤය ගැන, මේ මොහොතේ ජීවත් වීම, මේ මොහොතේ කටයුතු කිරීම, සිහියෙන් යුතුව එළඹ සිටි සිහියෙන් වාසය කිරීම, ඊළඟට ඒ එළඹ සිට සිහියෙන් පමණක් නොසිට ඒ සිහිය පවත්වපු අරමුණු දිහා බොහොම සියුම්ව විශ්ලේෂණය කිරීම, සියුම්ව දැකීම, හාත්පසින් දැකීම, පරිපූර්ණ වශයෙන් දැකීම කියන සම්පජඤ්ඤය එකතු කර ගැනීම කියන මෙන්න මේ සති සම්පජඤ්ඤය ගැනත් ඊට පස්සේ විස්තර කරනවා. දැන් මේ බඳු ආධ්‍යාත්මික ප්‍රතිපදාවකට නැඹුරුනාට පස්සේ දැන් ඒ තැනැත්තා තුළ එක්තරා අන්දමක සතුටක්, ලද දෙයින් සතුටු වීමක්, ලැබෙන පිණ්ඩපාතයෙන් සතුටු වීමක්, ලැබෙන සේනාසනයකින් සතුටු වීමක්, ලැබෙන චීවරයකින් සතුටු වීමක්, ලැබුණ ගිලම්පසකින් සතුටු වීමක් කියන මේ ලද දෙයින් සතුටු වීමේ ගුණයක් ඊළඟට බුදුරජාන් වහන්සේ සන්තුට්ඨිය සමන්නාගතෝ හෝති කියලා දේශනා කරනවා. ඒතර මේ එකාතිකෙන් බැලුවාම මේ පසුබිම දැන් සකස් කරගත්තා, ඒ සීලෙන් හික්මුණා, දැන් ඊට වඩා ගැඹුරකට යන්න පුළුවන් සමාධියකට යන්න පුළුවන් පසුබිමක් තමන්ගේ ජීවිතය තුළ ඇති කරගත්තා. ඊට පස්සේ දැන් බුදුරජාණන් වහන්සේ සමාධි ශික්ෂාව ගැන දේශනා කරනවා. එතෙන්දී පංච නීවරණයන් යටපත් කරන ආකාරය ගැන, ඒ පංච නීවරණයන් යටපත් වුණාට පස්සේ හිතේ පහළ වෙන ප්‍රමෝදයක්, සියුම් සතුටක්, සැහැල්ලුවක්, අනවජ්‍ය සුඛයක් පිළිබඳව දේශනා කරනවා. ඊට පස්සේ ඒක තව තව වර්ධනය වෙන්න හිතේ පහළ වෙන ප්‍රීතියක්, හිත පිනා යන ගතියක්, කය පිනා යන ගතියක්, කායික මානසික සැහැල්ලුවක්. එතකොට එබඳු ප්‍රීතියක් පස්සද්ධියක් ගැන දේශනා කළා. මෙබඳු කායික මානසික සුවයක් සැහැල්ලුවක් තියෙනවා නම් එතන තියෙන සැපයක්, කායික සැපයක්, මානසික සැපයක්. ඉතින් එහෙමනම් එබඳු කායික මානසික සැපයක් භුක්ති විඳින අවස්ථාවකදී හිතට වෙන වෙන තැන්වල ගිහිල්ලා වික්ෂිප්ත වෙන්න උවමනාවක් නැහැ. මොකද ඇතුළතම තෘප්තිමත් බවක්, සතුටක්, සැහැල්ලුවක්, සොම්නසක් තියෙන නිසා ඉතින් හිත නිසැකයෙන්ම සමාධිමත් වෙනවා. සුඛිනෝ චිත්තං සමාධිහති කියලා බුදුරජාණන් වහන්සේ. එතකොට ඔන්න දැන් හිත සමාධිමත් වීම සම්බන්ධයෙන් ඒ අනුපිළිවෙල ක්‍රමයක්, එහෙමත් නැත්නම් රළු මට්ටමේ ඉඳලා සියුම් මට්ටමක් දක්වා හිතේ වික්ෂිප්ත භාවයක ඉඳලා සමාධි මට්ටමක් දක්වා විස්තර කරලා දෙනවා. ඊට පස්සේ තමයි අර ඍජුවම පොට්ටපාද අහපු ප්‍රශ්නයට පිළිතුර සපයන්නේ. ඒ තමයි කොහොමද මේ අනුපූර්වයෙන් ක්‍රමක්‍රමයෙන් ඒ රළු ඕලාරික සංඥාවන් බැහැර කරමින් සියුම් සංඥාවන් මතු කර ගනිමින්, තමන්ට යහපත සලසන සංඥාවන් එකින් එක මතු කර ගනිමින්, ඊට පස්සේ ඒවත් ඊටත් වඩා සූක්ෂම සංඥාවන්ගෙන් බැහැර කරමින් යන ප්‍රතිපදාවක් දේශනා කරන්න. එතනදී ප්‍රථම ධ්‍යාන මට්ටමක් මුලින්ම දේශනා කරනවා. එතන තියෙන්නේ එක අතකින් අර විවේකයෙන් හටගත්ත ප්‍රීතියක්, සුඛයක්, සැපයක්. එතකොට ඒ මට්ටමට එනකොට ඒ සියුක්ෂම සංඥාවට හිතපත් වෙනකොට අර නීවරයන් සම්බන්ධ සංඥාවන් ඔක්කොම බැහැර වෙලා. කාමච්ඡන්දය හා සම්බන්ධ සංඥා බැහැර වෙලා, ව්‍යාපාදය හා සම්බන්ධ සංඥාවන් බැහැර වෙලා, තීන විද්‍යාවක් හා සම්බන්ධ සංඥාවන් බැහැර වෙලා, උද්දච්චයක් කුක්කුච්චයක් හා සම්බන්ධ සංඥාවන් බැහැර වෙලා, විචිකිච්ඡාවකට අදාළ සංඥාවන් සියල්ල බැහැර වෙලා, දැන් තියෙන බොහොම සූක්ෂම විවේකයකින් හටගත්ත, ප්‍රීතියකින් හටගත්ත, නිරාමිස ප්‍රීතියකින් හටගත්ත සංඥාවක් තමයි දැන් මේ ප්‍රථම ධ්‍යානයේ තියෙන්නේ. ඊට පස්සේ ආ ද්විතිය ධ්‍යානයට පිවිසෙනකොට මේ සූක්ෂම සංඥා මට්ටමටත් වඩා සූක්ෂම සංඥා මට්ටමක් එයා අත්විඳිනවා. සමාධිය හා සම්බන්ධ තවත් ප්‍රීතිමත් සුවයක්, සූක්ෂම සංඥාවක් එයා අත්දකිනවා. තුන්වෙනි ධ්‍යානයට යනකොට ඒ ප්‍රීතියත් බැහැර කළා. ඊළඟට තවදුරටත් හිත තෘප්තිමත් වෙච්ච, සන්තුෂ්ඨයකටපත් වෙච්ච එබඳු සංඥා මට්ටමක්, සූක්ෂම සංඥා මට්ටමක් එයා අත්දකිනවා. ඊට පස්සේ හතරවෙනි ධ්‍යානයට යනකොට ඒ ප්‍රීතිය, සැපය, සොම්නස, ඒ වගේ දේවලුත් අයින් වෙලා දැන් බොහොම උපේක්ෂා සහගත සංඥා මට්ටමක්, සැපත් නැති, දුකක් නැති, අදුක්කම සුඛ මට්ටමක තියෙන සංඥා මට්ටමක් ප්‍රථම හතරවෙනි ධ්‍යාන මට්ටමේදී කෙනෙක් අත්දකිනවා. ඒතොර මේ විදිහට බුදුරජාන් වහන්සේ අර ගොරෝසු සංඥා මට්ටමක ඉඳලා සූක්ෂම සූක්ෂම සංඥා මට්ටම් දක්වා මේ ප්‍රතිපදාවක් හරහා, පුහුණුවක් හරහා පැමිණෙන ආකාරය විස්තර කරනවා. එතකොට අපිට මේ සිද්ධාන්තයක් වශයෙන් දැනගන්න තියෙන්නේ සික්ඛා ඒකා සංඥා උපජ්ජති, සික්ඛා ඒකා සංඥා නිරුජ්ජති කියන මෙන්න මේ කාරණේ. ඒ කියන්නේ මේ ශික්ෂාවක් කරහා, පුහුණුවක් කරහා, යෙදීමක් කරහා කෙනෙකුට පුළුවන් තමන්ට සූක්ෂම සංඥාවක් හිතේ ඇති කරගන්න. ඒ වගේමයි හිතේ තිබිච්ච රළු ඕලාරික සංඥාවක් දුරු කරගන්න. එතකොට මෙතනදී මේ ශික්ෂාව, එහෙම නැත්නම් පුහුණුව තමයි අතිශය වැදගත් වෙන්නේ. දැන් මේ විදිහට මේ රූප මට්ටමේ ඉඳලා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අවධානය යොමු කරනවා අරූප මට්ටමට. රූප මට්ටමේ ඉන්නකොට රූපය හා සම්බන්ධ යම් සංඥාවක් තිබුණා නම් ඒකත් අයින් කරනවා. ඊළඟ රූප තියෙනවා කියලා කියන්නේ ඒවත් එක්ක යම් ස්පර්ශයක් තියෙනවා. එතකොට මෙන්න මේ ස්පර්ශය හා සම්බන්ධ සංඥාවනුත් අයින් කරනවා. ඊළඟට කුඩා කුඩා අරමුණු වල හිත යෙදීම නිසා ඇතිවෙනවා නම් යම්කිසි එක අරමුණකට හිර වෙච්ච ගතිය, සංකීර්ණ ස්වභාවයක්, එක අරමුණකට කොටු වෙච්ච ගතිය, ඒවත් අයින් කළා. හාත්පස හිත පැතිරිච්ච, හාත්පස අවධානයෙන් ඉන්න, කිසිම රූප සංඥාවක් නැති අරූපී තත්වයක් ගැන ඊට පස්සේ මේ අරූප ධ්‍යාන මට්ටම ගැන දේශනා කරනවා. එතකොට ඒ මට්ටම් වලදී තියෙන බොහොම සූක්ෂම සංඥා මට්ටමක්. ඉතින් මේ විදිහට ඉදිරියට ගෙනිලා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා මේ ආකින්චඤ්ඤායතන මට්ටමේදී මේ තනත්තා එක්තරාන්දමක විප්ලවීය අදහසක් හිතර ගන්නවා. ඒ තමයි දැන් මෙතෙක් ආපු ගමනේ මම හැමතිස්සෙම කළේ අලුත් සංඥාවක් හිතේ ඇති කරගන්න උත්සාහත් වුණා, පරණ සංඥාව හිතින් අයින් කළා. ඉතින් ඒක කරන්නේ නැතුව මට බැරිද අලුත් සංඥාවක් උපදව ගන්නෙ නැතුව ඉන්නේ. පරණ සංඥා ටික ඔක්කොම අතහැරලා දාන්න. ඒ සඳහා යා මොකද්ද කරන්නේ? චේතේ මානස්ස මේ පාපියෝ, අචේතේ මානස්ස මේ සෙයියෝ කියලා යාත් ගත තේරුම් ගැනීම. මේ චේතනා පහල කරනවා කියන එක මහම රළු වැඩක්. ඒක නීවරණ වලට කිට්ටු වැඩක්. ඊට වඩා හොඳයි සිතුවේලි චේතනා පහල කරන්නේ නැතුව ඉන්න එක. ඒ නිසා යා චේතනා පහල කරන්නේ නැතුව ඉන්නවා. සංස්කරණයන් කරන්නේ නැතුව ඉන්නවා. එතකොට මොකද වෙන්නේ? නිරෝධං පුසති කියලා මේ නිරෝධයක් ස්පර්ශ කරන්න යාට අවස්ථාව සැලසෙනවා. ඉතින් මේ අවස්ථාවේදී පොට්ටපාද ඉතාම වටිනා ප්‍රශ්නයක් නගනවා. ඒ තමයි මෙබඳු සංඥා අග්‍රයක්, නිරෝධයක් ස්පර්ශ කිරීම සඳහා හේතුබහුත වෙච්ච ඒ සංඥාවන්ගේ කෙලවරක් ඔබ වහන්සේ පණවන්නේ එකක් වශයෙන්ද නැත්නම් කිහිපයක් එබඳු තත්වයන් තියනවාද කියන ප්‍රශ්නේ නගන්න. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා යම්කිසි යෝගාවචරයෙක් මෙබඳු නිරෝධයක් සාක්ෂාත් කරන, නිරෝධයක් ස්පර්ශ කරන යම් ඊට పూర్ව භාග වූ තත්වයක් පාවිච්චි කරනවාද, අන්නේ තත්ව හැම එකක්ම සංඥා අග්‍රයක් වශයෙන්, සංඥාවක මුදුනක් වශයෙන් මට පණවන්න පුළුවන් කියලා. උදාහරණයක් වශයෙන් යම්සි කෙනෙක් ප්‍රථම ධ්‍යාන මට්ටමේදීම අර වගේ විපස්සනා පූර්වක වෙච්ච එබඳු අදහසක් අරගෙන මම මේ චේතනා පහල කරන එක සම්පූර්ණයෙන්ම නවත්වනවා, අලුතෙන් සංඥා පහල කරගන්න එක සම්පූර්ණයෙන්ම නවත්වනවා, මම කිසිවක් සංස්කරණය නොකර ඉන්නවා සංස්කාර සමතයක් සඳහා උත්සාහවන්ත වෙනවා. සංඥා හිතේ තියෙන දේවල් දුරු කළා දානවා. අලුත් ඒවා උපදවන්න නැතුව ඉන්නවා. කියන මෙන්න මේ විපස්සනා මූලික කරගත්ත ඒ අදහස අදිෂ්ඨානය ඇති කරගත්තා නම් එතෙන්දී ආගේ හිතට පුළුවන් වුණා නම් නිරෝධයක් ස්පර්ශ කරන්න. එතකොට මෙන්න ප්‍රථම ධ්‍යාන මට්ටමත් සංඥා අග්‍රයක් වශයෙන් සංඥාවක මුදුනක් වශයෙන් සංඥාවල මුදුනක් වශයෙන් හඳුනා ගන්න පුළුවන්. මේ විදිහට දැන් බුදුරජාන් වහන්සේ මේ ප්‍රතිපදාව දේශනා කළාට පස්සේ දැන් ඊළඟට පොට්ටපාද තවත් කාරණා කීපයක් මතු කරනවා ඒ ආත්ම භාවයන් සම්බන්ධයෙන්. මොකද මේ පොට්ටපාද කියලා කියන්නේ ශාස්ත්‍රවාදයක් දරණ ආත්මවාදයක් හිතේ තියාගෙන ඉන්න ඒ බඳු දෘෂ්ටියක් සහිත පුජ්‍යලෙක්. ආත්මවාදී දෘෂ්ටියක් සහිත පුජ්‍යලෙක්. ඒ නිසා යාට මේ ආත්මවාදයෙන් ගැලවෙන්න බෑ. ඒ නිසා යා ආත්මවාදයේ මුල් කරගත්ත ප්‍රශ්න ගණනාවක්ම නගනවා. ඊට පස්සේ ඒ ප්‍රශ්න අතර තියෙන අභ්‍යාකට ප්‍රශ්න වශයෙන් සාමාන්‍යයෙන් දහමේ හඳුන්වන ප්‍රශ්න 10ක් බුදුරජාන් වහන්සේගෙන් ඇහුවට බුදුරජාන් වහන්සේ එකකටවත් උත්තර දෙන්න යන්නේ. ඒවා ඔක්කොම පැත්තකින් තියනවා. එකක්වත් උත්තර දෙන්නේ නැතිව. උදාහරණයක් වශයෙන් මේ ලෝකය දිගට පවතින එකක්ද කියලා අහුවම බුදුරජාන් වහන්සේ උත්තර නොදී ඉන්නවා. මේක මම දේශනා කරන්නේ නැහැ. මේ ගැන ඒකාන්ත වශයෙන් මම කියන්නේ නැහැ. ඊට පස්සේ මේ ලෝකය අශාස්වසයිද? මේක මෙතනින් ඉවරයිද කියලා අහුවමත් ඒකටත් උත්තර දෙන්නේ නැහැ. ඊට පස්සේ ලෝකයේ යම්කිසි අන්තයක් තියෙනවද? සීමාවක් තියෙනවද? ඒකටත් උත්තර දෙන්නේ නැහැ. ලෝකේ සීමාවක් නැද්ද? ඒකටත් පිළිතුරක් දෙන්නේ නැහැ. ඊළඟට මේ ජීවයත් ශරීරයත් කියන්නේ දෙකම එකක්ද? ඒකටත් පිළිතුරක් දෙන්නේ නැහැ. මේ ජීවයත් ශරීරයත් කියන්නේ දෙකක්ද? ඒකටත් පිළිතුරක් දෙන්නේ නැහැ. ඊළඟට තථාගතයන් වහන්සේ සම්බන්ධයෙන්, රහතන් වහන්සේ සම්බන්ධයෙන් ප්‍රශ්න හතරක් නගනවා. රහතන් වහන්සේ මරණින් මත්තේ ඉන්නවද? ඒකටත් පිළිතුරක් දෙන්නේ නැහැ. රහතන් වහන්සේ මරණින් මත්තේ නැද්ද? ඒකට පිළිතුරක් දෙන්නෙත් නැහැ. රහතන් වහන්සේ මරණින් මත්තේ ඉන්නවයි නැහැයි කියන දෙකමද? ඒකටත් පිළිතුරක් දෙන්නේ නැහැ. රහතන් වහන්සේ මරණයෙන් පස්සේ ඉන්නේත් නැති නැත්තේත් නැති තත්වයක්ද කියලා වහම ඒකටත් පිළිතුරක් දෙන්නේ නැහැ. ඊට පස්සේ පොට්ටපාද අහනවා ඇයි මේ පිළිතුරු නොදෙන්නේ? එතන තමයි ඊටාම වටනා කාරණය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. න හේතම් පොට්ටපාද අත්ථ සංහිතං න ධම්ම සංහිතං න ආදි බ්‍රහ්මචර්යකං න නිබ්බිදාය න විරාගාය න නිරෝධාය න උපසමාය න අභිඤ්ඤාය න සම්බෝධාය න නිබ්බානාය සංවත්තති. තස්මාතං මයා අභ්‍යාකතಂತಿ. මොකද මේ දේවල් වලට උත්තර දෙන්නේ නැත්තේ? මේ දේවල් වල තියෙන පැටලැවිලි. මේ දේවල් වල තියෙන්නේ ප්‍රශ්න වලම තියෙන එක්තරා අන්දමක පැටලැවිලි සහගත ගතියක්. ප්‍රශ්න වලම තියෙන්නේ වැරදි දෘෂ්ටි වල හිතගෙන අහන ගතියක්. ආත්ම දෘෂ්ටි වල පැටලීගෙන අහන ගතියක්. ඉතින් මේ එකකින්වත් අර්ථයක් සිද්ධ වෙන්නේ නැහැ. මට උත්තර දෙන්න ගිහිල්ලා පැටලෙනවා මිසක් තමනුත් අහුවෙනවා මිසක් මේකෙන් අර්ථයක් සැපෙන්නේ නැහැ. ඒ වගේමයි මේකෙන් ධර්මයක් කියවෙන්නේ නැහැ. ඒ වගේමයි බ්‍රහ්මචර්ය වාසයකට මේකෙන් ලැබෙන පිටු බලයක් නැහැ. ඊළඟට හිතේ විරාගයක් පිණිස නිබ්බිදාවක් පිණිස සියල්ල නිරුද්ධ කළා තණ්හා වශය කිරීමක් පිණිස කෙලස් ූපසමණය කිරීම පිණිස හිතේ අවබෝධය පිණිස නිවීම පිණිස මේ අහන ප්‍රශ්න වලින් කිසිම මේ අවස්ථාවක් කිසිම ප්‍රයෝජනයක් සැලසෙන්නේ නැහැ. ඒ නිසා මම මේවා උත්තර දෙන්න යන්නේ නැහැ. මම මේවා පැත්තකට දානවා. ඒතර මම මොනවද උත්තර දෙන්නේ? ඒකාන්ත වශයෙන් මෙන්න මෙහෙමයි කියලා මම දේශනා කරන්නේ කුමක්ද? ඉදං දුක්ඛන්ති කෝ පොට්ටපාද මයාභ්‍යාකතං. ඉතින් මම මෙන්න මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් ඒකාන්ත වශයෙන් දේශනා කරනවා. මෙන්න මේක මෙහෙමයි කියලා මම ඍජුවම ප්‍රකාශ කරනවා. ඊළඟට අයං දුක්ඛ සමුදය සමුදයෝති කෝ පොට්ටපාද මයාභ්‍යාකතං. මෙන්න මේකයි දුක්ඛ සමුදය. මේක තමයි දුකට හේතුව කියලා මම ඒකාන්ත වශයෙන් දේශනා කරනවා. අයං දුක්ඛ නිරෝධෝති කෝ පොට්ටපාද මයාභ්‍යාකතං. මෙන්න මේක තමයි දුකට දුක නිරුද්ධ කිරීම, දුකෙන් නිදහස් වීම, නැත්නම් දුක නිරුද්ධ කිරීම. දුක්ඛ නිරෝධය මෙන්න මේකයි කියලා මම දේශනා කරනවා. අයං දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාති කෝ පොට්ටපාද මයාභ්‍යාකතං. මේ දුක නිරුද්ධ කරන ප්‍රතිපදාව මාර්ගය මෙන්න මේකයි කියලා මම ඒකාන්ත වශයෙන් දේශනා කරනවා. එතකොට මේ බඳු දෙයක් දේශනා කරන්න හේතුව මොකක්ද? මේ දේවල් අර්ථ සංහිතයි. අර්ථවත් මේ කතා කරන දේවල්. මේ දේවල් ඒකාන්ත වශයෙන්ම බ්‍රහ්මචර්ය වාසයකට උදව් කරනවා. ඒ වගේමයි හිතේ අවබෝධය මත පදනම් වෙච්ච කලකිරීමක් සඳහා හේතු වෙනවා. ඊළඟට විරාගයක් හිතේ පහළ කරනවා. ඊළඟට නිරෝධයක් ස්පර්ශ කරන්න හිතට අවස්ථාවක් සලස්සනවා. ඊට පස්සේ කෙලෙස් දුරු කරන්න උදව් වෙනවා. හිත තුල ගැඹුරු ප්‍රඥාවක් අවදි කරන්න උදව් වෙනවා. ඊළඟට නිවීමක් පිණිස උදව් කරනවා. ඉතින් ඒ නිසා මම මෙන්න මේ දහම් ඒකාන්ත වශයෙන්ම දේශනා කරනවා. දැන් මේ විදිහට දේශනා කළාට පස්සේ ඊට පස්සේ බුදුරජාන් වහන්සේ ඒ සියල්ලංගෙන් සමු අරගෙන බුදුරජාන් වහන්සේ පිණ්ඩපාත වැඩම කරනවා. ඊට පස්සේ අර පොට්ටපාදගේ ගෝල පිරිස පොට්ටපාදට හොඳටම ඇනුම් බැනුම් වලින් මේ සංග්‍රහ කරනවා. මොකද මේ පොට්ටපාද බුදුරජාන් වහන්සේට අනුගත වෙලා උන්වහන්සේ කියන දේවල් වලට සාදුකාර දෙමින් තමයි මේ කතා සංවාපේ පැවැත්වුවේ. ඒ නිසා ඒ අයගේ ඒ අනිකුත් පොට්ටපාදගේ ගෝල පිරිස ඒකට සතුටු වෙන්නේ නැහැ. ඒ නිසා පොට්ටපාදට දෝෂාරෝපණය කරනවා, ඔබතුමා හැසිරිච්ච ආකාරය වැරදි කියලා. කෙසේ නමුත් පොට්ටපාද හරි ලස්සනට ප්‍රකාශ කරනවා මේ අර කියපු ප්‍රශ්න 10ට නම් උත්තර දුන්නේ නැහැ. හැබැයි ඒකාන්ත වශයෙන් නිරෝධයක් පෙන්නන, ඒකාන්ත වශයෙන්ම ලෝකෝත්තර මාර්ගයක් පෙන්නන ප්‍රතිපදාවක් ඒ ශ්‍රමණ භවත් ගෞතමීන් වහන්සේ දේශනා කරනවා. ඉතින් ඒ බඳු සුභාෂිතයකට මම කොහොමද එකඟ නොවී ඉන්නේ? ඒ කියන්නේ අනිත්‍යයට නොතේරුණාට මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන බණ පොට්ටපාදර තේරලා තියෙනවා යම් පමණකට හෝ. ඒ නිසා යාට බෑ මේ බොරුවට සත්‍යවාදී කෙනෙක් නිසා බොරුවට යාට බෑ මේ බුදුරජාණන් වහන්සේ කියන දේවල් හෙලා දකින්න. ඒ වෙනුවට උන්වහන්සේ කියන දේ යාට යම් පමණකට හෝ වැටහිච්ච නිසා පොට්ටපාද කියනවා මේ බඳු සුභාෂිතයක් දේශනා කරද්දි මම කොහොමද එකඟ නොවී ඉන්නේ? දැන් මේ විදිහට මේ ජවනිකාව අවසන් වෙලා තවත් දවස් දෙක තුනකට පස්සේ දැන් චිත්ත හත්ති සාරිපුත්ත කියන ඒ චිත්ත කියන තැනත් එක්ක ඒ ඇතුන් දමනය කරන කෙනාගේ පුතා වන චිත්ත කියන තැනත් එක්ක මේ පොට්ටපාද නැවතත් බුදුරජාණන් වහන්සේ හම්බ වෙන්න යනවා. ගිහිල්ලා එතනදී නැවතත් අර එදා වෙච්ච කතා සංවාපේ නැවතත් පොඩ්ඩක් මතක් කරනවා. ඔබ වහන්සේත් එක්ක මම එදා කතා කරා. කතා කරාට පස්සේ මට පුදුම සතුටක් ඇති වුණා. හැබැයි ඔබ වහන්සේ වැඩියට පස්සේ මගේ අනුගාමිකයින් ඔක්කොම මට දෝෂාරෝපණය එල්ල කරා කියන මේ වෙච්ච සිද්ධිය ගැන මතක් කිරීමක් කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා සබ්බේම කෝ ඒතේ පොට්ටපාද පරිබ්බාජිකා අන්ධා අචක්කුකා. ඒ එතනට අනිකුත් සියලුම පරිබ්‍රාජකයින් අන්ධයි. ඒ අයට ඇස් නැහැ. ඒ අයට පේන්නේ නැහැ. ඒ අයට ගැඹුරක් දැකගැනීමේ නුවණක් නැහැ. ඒකංශිකාපිහි කෝපොට්ටපාද මයා ධම්මා දේශිතා පඤ්ඤත්තා අනේකංශිකාපිහි කෝපොට්ටපාද මයා ධම්මා දේශිතා පඤ්ඤත්තා. පොට්ටපාද මම ඇතැම් දේවල් අනේකාංශ වශයෙන් මේ මම කියන්නේ නැතුව අභ්‍යාගත ප්‍රශ්න වශයෙන් බැහැර කරන දේවල් තියෙනවා. ඒ වගේමයි හැබැයි මම ඒකාන්ත වශයෙන් දේශනා කරන අනිවාර්යෙන් දේශනා කරන දේවලුත් තියෙනවා කියලා නැවතත් අර උන්වහන්සේ පැත්තකින් තියපු ඒ කාරණා 10 ගැන මතක් කරනවා. ඊළඟට චතුරාර්ය සත්‍ය ධර්මයන් ගැන ඒකාන්තයෙන් දේශනා කරනවා කියන කාරණාව මතක් කරනවා. දැන් මෙහෙම කළා ඊට පස්සේ දැන් තව ටිකක් දැන් බුදුරජාණන් වහන්සේ මේ සාකච්ඡාව මේ පොට්ටපාද තුල තියෙන මුල් බැසගත්ත වැරදි ආකල්ප දුරු කරන්න, යාගේ තියෙන ආත්ම සංඥාව දුරු කරන්න දැන් බුදුරජාණන් වහන්සේ තව දුරටත් ධර්මයේ දේශනා කරනවා. උන්වහන්සේ කියනවා මේ ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්නවා, ඒ අය කියනවා මේ මරණින් මත්තේ ඒකාන්ත සැපවත් ඒකාන්ත වශයෙන් නිරෝගී දිගට පවතින ආත්මයක් සහිත ස්වභාවයක් ලැබෙනවා කියලා, එබඳු සුවපත් නිත්‍ය වූ ආත්මයක් තියෙනවා කියලා ඇතැම් කෙනෙක් දේශනා කරනවා. ඉතින් මම ඒ අය ගාවට ගිහිල්ලා අහනවා දැන් ඔබතුමාලා මේ වර්තමානයේදී ඒක දැකලා තියෙනවද, දන්නවද, ඒක අත්විඳිනවද, ඒකෙද මේ ඉන්නේ කියලා මම ඒ අයගෙන් ප්‍රශ්න කරනවා. එතකොට ඒ අය කියනවා නැහැ මම මේ මොහොතේදී එහෙම එකක් නැහැ කියලා. ඊට පස්සේ නැවතත් මම ප්‍රශ්න කරනවා අඩුතරමින් එක රාත්‍රියක් නැත්නම් එක දවසක් එක දවස් භාගයක් එක රාත්‍රී අඩ රාත්‍රියක් ඒ බඳු වූ ඒකාන්ත වශයෙන් සැප වෙච්ච ඒකාන්ත වශයෙන් ආරෝග්‍යයක් තේන නිරෝගී බවක් තේන සැපයක් තේන ඒ බඳු තත්ත්වයක් අත්දකින්නවා. එතකොටත් නෑ කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා මේ යම් ඒ බඳු ඒකාන්ත වූ සැප තියෙන තත්ත්වයකට යන්න ප්‍රතිපදාව ඔබතුමාලා දන්නවද? ඒකටත් ඉතින් ඒගොල්ලෝ හරි පිළිතුරක් දෙන්නේ නෑ. ඊට පස්සේ අහනවා මේ ඒකාන්ත සැප තියෙන ඒ தത്വයට පත් වෙච්ච යම්සි දෙවි කෙනෙක් එහෙම ඇවිල්ලා ආපස්සට ඇවිල්ලා කියනවාද මම මෙහෙම தത്വයකට පත් වුණා මෙන්න මේකයි මං අනුගමනය කරපු ප්‍රතිපදාව කියලා එහෙම එහෙම කවුරු හරි කියන தത്വයක් තියෙනවද ඇවිල්ලා කියලා තියෙනවද ඒකටත් නෑ කියලා කියනවා එතකොට බුදුරජාන් වහන්සේ අනිත් පැත්තට පොට්ටපාදට කියනවා දැන් මේ මේගොල්ලෝ කරන කතාව කිසි තේරුමක් නැති කතාවක්. මොකද මේ දැකලවත් නැති, අත්දැකලවත් නැති, විඳලවත් නැති, යන්න දන්නෙත් නැති, ගිය කෙනෙක් ඇවිල්ලා ගියායි කියලා කියන්නෙත් නැති තත්වයක් ගැන තමයි මේ හිතින් හදාගෙන ඉන්නේ. ඉතින් ඒකට හරි ලස්සන උපමාවක් බුදුරජාන් වහන්සේ දෙනවා අපි කාටවත් තේරුම් ගන්න වටිනවා. යම්සි මිනිස්සෙක් ඉන්නවා මේ නගරේ ඉන්න සුරූපීම කාන්තාවට ප්‍රේම කරනවා. දැන් එතකොට මේ එයාව තමයි මේ තැනැත්තා ප්‍රාර්ථනා කරන්නේ. අපි මේ තැනැත්තියව විවාහ කරගන්න දැන් මේ තැනැත්තට ලොකු උවමනාවක් තියෙනවා. ප්‍රේමයෙන් බැඳලා ඉන්නේ. ඊට පස්සේ දැන් එයාගේ යාළුවෝ ඊළඟට ඥාතීන් අම්මලා තාත්තලා ඇවිල්ලා අහනවා මේ ඔබතුමා ඒ ඇත්තද මේ මුළු රටේම ඉන්න නැත්නම් නගරෙම ඉන්න සුරූපීම කාන්තාව ගැන ආලයෙන් බැඳිලා යාවම ප්‍රාර්ථනා කරගෙන ඉන්නවා කියන්නේ ඇත්තද කියලා අහුවම ඉතින් ඔව් මම යාව තමයි ප්‍රාර්ථනා කරගෙන ඉන්නේ යා නැත්නම් මට ජීවත් වෙන්න බෑ කියලා ඉතින් ඒ තැනත්තා කියනවා ඊට පස්සේ මොකද කියන්නේ දැන් මේ අය අහනවා මේ යාව දැකලා තියෙනවද කතා කරලා තියෙනවද දැකලත් නැහැ කතා කරලත් නැහැ ඊට පස්සේ යාගේ හැඩහුරුකම් මොන වගේද එයා සුදුද කළුද තලෙලලුද උසද මහතද මිටිද ඉතින් මේවා අහනවා ඉතින් එතකොටත් කියනවා මෙයා මේ මම ඒක දන්නෙත් නෑ මම දැකලවත් නෑ ඊට පස්සේ එයා මොන කුලයටද ආйти දැන් ඒ කාලේ නම් ක්ෂත්‍රීය කුලයටද වෛශ්‍ය කුලයටද නැත්නම් බ්‍රාහ්මණ කුලයටද ශුද්‍ර කුලයටද ආйти කාන්තාවක්ද යා ඉතින් ඒක දන්නෙත් නෑ ඉතින් එතකොට දැන් මේ බුදුරයන් වහන්සේ අහනවා එහෙනම් මේ මිනිස්යාගේ මේ හිතේ තියෙන ඒ ආලය ප්‍රේමය මේක කිසිම තේරුමක් නැති එකක්. මොකද මේ දැකපුවත් නැති කොහෙද ඉන්නේ කියලා දන්නේවත් නැති මොන පාටද කියලාවත් දන්නේ නැති හැඩහුරුකම්වත් දන්නේ නැති කෙනෙක් ගැන තමයි මේ හිතේ ආලයක් පහළ කරගෙන තියෙන්නේ. ඒක කිසිම පදනමක් නැහැ කියලා මෙන්න මේ බඳු උපමාවක් දෙනවා. එතකොට ඒ වගේ තමයි කියනවා අර කලින් බ්‍රාහ්මණයෝ මේ ඒකාන්ත වශයෙන් සැපසලසන ඒකාන්ත වශයෙන් සැප තියෙන දිගට තියෙන අමරණීය වූ ආත්මයක් ගැන කරන ප්‍රකාශයනුත් මෙන්න මේ වගේ බොළඳ ප්‍රකාශයක්. ඊට පස්සේ තවත් උපමාවක් දෙනවා. යම්සි කෙනෙක් ඉනිමගක් බඳිනවා. දැන් එයා බොහොම උනන්දුවෙන් ඉනිමගක් මේ ලෑස්ති කරනවා, පඩිපෙලක් ඇත්තටම ලෑස්ති කරනවා. මේ පඩිපෙල ලෑස්ති කරනකොට පඩිපෙල බැඳගෙන යනකොට අපිටම වඩු කාර්මිකයෙක් ලී වැඩ දන්න කෙනෙක් තියා මේ පඩිපෙලක් හදනවා. මේ මාලිගාවකට යන්න පඩිපෙලක් හදන්නේ. ඉතින් අනිත් අය ඇවිල්ලා අහනවා දැන් මේ ඔබතුමා පඩිපෙල හදනවා. එතකොට මාලිගාවකෝ මාලිගාව තියෙන උතුරු පැත්තේද මාලිගාව තියෙන දකුණු පැත්තේද? එහෙම නැත්නම් මේ මාලිගාව තියෙන්නේ නැගෙනහිර පැත්තේද බටහිර පැත්තේද? ඔබතුමා මේ පඩිපෙල හදන්නේ උඩ තියෙන මාලිගාවටද? කොයි තට්ටුවටද? මේ පඩිපෙල හදන්නේ කියලා වහම ඉතින් මෙයා උත්තර දෙන්න දන්නේ නැහැ මේ මොකද මාලිගාව නැති මාලිගාවක්. තාම මේ මාලිගාව හදලවත් නැහැ. ඉතින් එතකොට මෙයා මේ කරන වැඩේ කිසිම අර්ථයක් නැති වැඩක්. නොපෙනෙන ඉදි නොකල මාලිගාවක් වෙනුවෙන් හදන තරප්පු වේදියක්, හදන පඩිපෙලක්. අන්න ඒ වගේ තමයි කියනවා අර ඒකාන්ත වශයෙන් සැපසලසන ඒකාන්ත වශයෙන් නිරෝගී වෙන දිගට පවතින ආත්මයක් ගැන කරන කතාවත් මෙන්න මේ වගේ අර්ථයක් නැති බොළඳ කතාවක් කියලා බුදුරජාණන් වහන්සේ පොට්ටපාදර දේශනා කරනවා. ඊට පස්සේ දැන් බුදුරජාණන් වහන්සේ තවදුරටත් මේ ආත්ම ප්‍රතිබලහාභය පිළිබඳව තව කරුණු ටිකක් පොට්ටපාදර කියලා දෙනවා. දැන් අපි දන්නවා බුදුදහමේ ඉගැන්වෙනවා කාම ලෝකය, රූප ලෝකය, අරූප ලෝකය කියලා රූප මේ ලෝක වශයෙන් තුනක්. රූපී තල මේ තල වශයෙන් තුනක් කාම තලය, රූප තලය, අරූප තලය. දැන් කාම ලෝකයට අපි ඉතින් සාමාන්‍යයෙන් සලකන සතර ආපායත්, මනුෂ්‍ය ලෝකයත්, දිව්‍ය ලෝක හයකුත් අන්තර්ගත වෙනවා. ඊළඟට රූපී බ්‍රහ්ම ලෝකවලට බ්‍රහ්ම ලෝක 16ක් අන්තර්ගත වෙනවා. අරූපී බ්‍රහ්ම ලෝකවලට බ්‍රහ්ම ලෝක 4ක් අන්තර්ගත වෙනවා. ආකාසානංචායතන, විඤ්ඤාණංචායතන, ආකින්චඤ්ඤායතන, නේවසඤ්ඤාණාසඤ්ඤායතන කියලා අරූපී බ්‍රහ්ම ලෝක හතරකුත් මේ විදිහට දේශනා කරලා තියෙනවා. දැන් බුදුරජාන් වහන්සේ කියනවා මෙන්න මේ විදිහට ඕලාරික අත්පටිලාභයක් තියෙනවා, මනෝමය අත්පටිලාභයක් තියෙනවා, අරූපී අත්පටිලාභයක් තියෙනවා. එතකොට මේ ඕලාරික අත්පටිලාභය කියලා කියන්නේ මෙන්න මේ කාමාවචර භූමිය. ඒක කයක් තියෙන මේ කාම ලෝකයේ තියෙන රළු මට්ටම තමයි ඕලාරික අත්පටිලාභය කියලා කියන්නේ. ඊට පස්සේ මනෝමය අත්පටිලාභය කියලා කියන්නේ අර රූපාවචර බ්‍රහ්ම ලෝකවලට. එතන තියෙන්නේ මේ මනෝමය වූ සියල්ල සම්පූර්ණ වූ ඉඳුරන් හොඳින් වැඩිලා තියෙන කිසිම අදක් කුදක් නැති ඒබඳු සම්පූර්ණ බ්‍රහ්ම ලෝකේ తත්වය තමයි මේ මනෝමය අත්පටිලාභය කියලා කියන්නේ. ඊළඟ අරූපී අත්පටිලාභය කියලා කියන්නේ රූපයක් ඇත්තෙම නැති මේ විඥාන తත්වයක් පවතින ඒ ආත්ම ප්‍රතිලාභයක් ගැන තමයි එතකොට ඒ අරූපී ආත්ම ප්‍රතිලාභයක් වශයෙන් දේශනා කරන්නේ. හැබැයි මෙතන ඊටාම වැදගත් කාරණේ තමයි බුදුරජාන් වහන්සේ කියනවා ඕලාරිකස්ස පිකෝ අහම් පොට්ටපාද අත්ත ප්‍රතිලාභස්ස පහනාය ධම්මං දේසේ. මම මේ හැබැයි ධර්මයේ දේශනා කරන්නේ මේ ඕලාරික වූ අත්ත ප්‍රතිලාභේ මේ ඕලාරික වූ ආත්ම භාවය දුරු කරන්න. මේකෙන් ඉවත් වෙන්න. මේක වැළඳ ගන්නවත් මේක දිගට තව තව පතන්නවත් මේක නැවත නැවත උපදින්නවත් මේක අගය කරන්නවත් මේක තියෙන වටිනකම කියන්නවත් නෙමෙයි මම මේ ප්‍රතිපදාව දේශනා කරන්නේ මේ ඕලාරික වූ ආත්ම භාවය ඉවත් කරන්න මේක අයින් කරන්න මේකෙන් අත මිදෙන්න මම ධර්මයක් දේශනා කරනවා දැන් එතකොට ඒ ධර්මයේ දේශනා කරද්දී බුදුරජාණන් වහන්සේ කියනවා ඒ ප්‍රතිපදාවක් අනුගමනය කරද්දී සංකිලේශකා ධම්මා පහීසanti. දැන් මේ හිත අපිරිසුදු කරන කෙලෙසන යම්කිසි එබඳු නීවරණ ධර්මයක් කෙලෙස් ස්වභාවයක් තියෙනවා නම් අන්නේ ටික අයින් වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ වෝදානියා ධම්මා අභිවඩ්ඩිසanti. හිත පිරිසුදු කරන යම්කිසි කුසල ධර්ම සමුදායක් තියෙනවා නම් බෝධිපාක්ෂික ධර්මයන් තියෙනවා නම් අන්නේව හොඳට වැඩෙන්න පටන් ගන්නවා. පඤ්ඤා පාරිපූර්ණ වේපුල්ලත්තංච දිත්තේව ධම්මේ සයන් අභිඤ්ඤා සච්චිකත්වා උපසම්පජ්ජ විහෙරිස්සanti. දැන් හොඳට ප්‍රඥාව වැඩෙමින් ඊට පස්සේ ඒක විපුලත්වයකට පරිපූර්ණත්වයකටපත් වෙමින් මේ ආත්මය වශයෙන්ම මෙලෝ වශයෙන්ම තමා වශයෙන්ම හොඳ ගැඹුරු ප්‍රඥාවකින් සාක්ෂාත් කරගෙන ඒකට එළඹ වාසය කරන්න පුළුවන් තත්වයක් ඇති වෙනවා. එතකොට මේ මරණින් මත්තේ කතාවක් ඇත්තෙම නැහැ. මේ ආත්ම භාවයේදීම මේ භවයේදීම ඒක තමා වශයෙන් අවබෝධ කරගෙන ඒට එළඹ වාසය කරන්න පුළුවන් තත්ත්වයක් මෙතනත් ඇතුළේ ඇති වෙනවා. දැන් එතකොට මේ විදිහට කියලා දැන් මේ පොට්ටපාදට බණ කියද්දී දැන් පොට්ටපාද මේ தත්ත්වය ඉදින් සාක්ෂාත් කරලා නැහැ. එයා ඉතින් අන්‍ය ලබ්ධිකෙක් ආත්ම දෘෂ්ටියක හිර වෙලා ඉන්නේ. ඉතින් මේක යාට අනුමාන ඥානයකින් තමයි දැන් මෙතෙන්දී ඇති කරගන්න සිද්ධ වෙන්නේ. ශ්‍රද්ධාවකින් තමයි අදහන්න සිද්ධ වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ තවදුරටත් එයාට කියනවා දැන් දැන් පොට්ටපාද මෙහෙම වාසය කරද්දී ඔබතුමාට හිතුනොත් මේක මේ දුකසේ වාසය කිරීමක් කියලා එහෙම හිතන්න එපා. මේක එහෙම දුකසේ වාසය කිරීමක් නෙමෙයි. මොකද සංකිලේශිකා ධම්මා පහීසanti. මේ වෙනකොට හිතේ ඒ හිත කෙලෙසන හිත අපිරිසුදු කරන හිත කිලුටු කරන ඒ සියලුම සංකිලේශක ධර්ම සියල්ල දැන් මේ ඈත් කිරීමක් ගැනයි මම දේශනා කරන්නේ. හිත දැන් පිරිසුදු වෙන්නයි යන්නේ. වෝදානියා ධම්මා අභිවඩ්ඩිසanti. ඒ හිත පිරිසුදු කරන පැහැදිලි කරන ඒ ධර්මයන් ඒ ගුණයන් දැන් තව තව වර්ධනය වීමක් ගැනයි මේ දේශනා කරන්නේ. ඊළඟ ප්‍රඥාව පරිපූර්ණ වීමක් ගැනයි දේශනා කරන්නේ. ඒකේ විපුලත්වයකට පත්වීමක් ගැනයි දේශනා කරන්නේ. ඒ වගේමයි මේ தত্ত্বයන් මෙලෝ වශයෙන්ම මේ වර්තමාන වශයෙන්ම තමා වශයෙන්ම ගැඹුරු ප්‍රඥාවකින් සාක්ෂාත් කරගෙන ඊට එළඹ වාසය කිරීමක් ගැනයි දේශනා කරන්නේ. එතකොට දුකක් නෙමෙයි තියෙන්නේ. පාමුජ්ජංචේව භවිස්සති. ප්‍රමෝදයක් පහළ වෙන්නේ. හිතේ ප්‍රමෝදයක්, හිතේ සියුම් සතුටක් පීතිච ප්‍රීතියක් පහළ වෙන්නේ. පස්සද්දී කය සිත සැහැල්ලු වීමක් සති එළඹ සිටි සිහියක් සම්පජඤ්ඤ මේ සියල්ල ගැන හොඳින් දැනගැනීමේ කුසලතාවයක් ගැඹුරක් දකින්න පුළුවන් නුවණක් සුඛෝච විහාරෝ සැපවත් වාසයක්. එතකොට මේ බුදුරජාන් වහන්සේ දැන් පොට්ටපාදට කියලා දෙනවා, මේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ ඕලාරික වූ ආත්ම පරිලාභය දුරු කරන ප්‍රතිපදාවක්. ඒ දුරු කරන ප්‍රතිපදාවේදී ඒ හිත කෙලෙසෙන සියල්ල අයින් වෙලා හිත පිරිසුදු කරන යම් කුසලතාවයක් තියෙනවා නම්, කුසල් දහමක් තියෙනවා නම් ඒක වර්ධනය වෙලා ප්‍රඥාව පරිපූර්ණත්වයකටපත් වෙලා විපුලත්වයකටපත් වෙලා මෙලෝ වශයෙන්ම වර්තමාන වශයෙන්ම ඊට එළඹ වාසය කරන්න පුළුවන් තත්වයක්, තමා වශයෙන්ම අත්දකින්න පුළුවන් තත්වයක් ඇති වෙනවා කියලා. ඒතර ඒ බඳු තත්වයකදී බුදුරජාන් වහන්සේ තවදුරටත් විස්තර කරනවා හිතේ තියෙන සතුටක්, හිතේ තියෙන ප්‍රමෝදයක්, හිතේ තියෙන සැහැල්ලුවක්, හිතේ තියෙන පස්සද්ධියක්, හිතේ තියෙන සතිමත් බවක්, හිතේ තියෙන සම්පජඤ්ඤයක්, හිතෙනුත් කයනුත් අත්විඳින්නේ සුවයක්, සැපයක් කියලා දේශනා කරනවා. ඊට පස්සේ දැන් එකාදකින් දැන් මේ කාමාවචර භූමිය ගැන, ඒ කාමාවචර වශයෙන් ලබන ආත්ම ප්‍රතිලාභය ගැන කරපු දේශනාව එතනින් සමාප්ත වෙනවා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ අර රූපී ආත්ම ප්‍රතිලාභය ගැන, එහෙමත් නැත්නම් මනෝමය ආත්ම ප්‍රතිලාභය ගැනත් මේ අන්දමින්ම දේශනා කරනවා. ඒ කියන්නේ මනෝමයස්සපිකෝ අහම් පොට්ටපාද අත්තපටිලාභස්ස පහනාය ධම්මං දේසේනි. මේ මනෝමය වශයෙන් ඒ අරගෙන තියෙන ඒ සියලු අංග ප්‍රත්‍යංග සම්පූර්ණ කිසිම ඇදක් උදක් නැති ඒ රූපාවචර බ්‍රහ්ම ලෝකයක යම්ස කෙනෙක් ඉපදිලා ඒ තත්වයක් ගැන නම් ඒ තත්වයක් නම් එයා අත්දකින්නේ අත්විඳින්නේ එබඳු ආත්ම ප්‍රතිලාභයකුත් ප්‍රහාණය කරන්නේ කොහොමද, ඒකනොත් අයින් වෙන්නේ කොහොමද කියලා ධර්මයක් මම දේශනා කරන්න. එතකොට ඒ ධර්මයත් අර විදිහටම විස්තර කරනවා. ඒ ධර්මය දේශනා කරද්දි හිතේ තියෙනවා නම් යම්කිසි කෙලෙසුච්ච ස්වභාවයක් ඒක ඉවත් වෙලා යනවා. ඊළඟට හිත තව තව පිරිසුදු කරන ධර්මතාවයන් හිතේ වර්ධනය වෙනවා. තව තව ප්‍රඥාව වැඩෙනවා. ප්‍රඥාව තව තව විපුලත්වයකටපත් වෙනවා. වර්තමාන වශයෙන්ම තමා වශයෙන්ම මේ දියුණු මානසික තත්වයට එළඹ වාසය කරන්න පුළුවන් හැකියාවක් ඒ තැනත්තාට ඇති වෙනවා. ඉතින් මේ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ කියනවා මෙහෙම ඇති වුණාම පොට්ටපාද මේක දුකක් කියලා හිතන්න එපා. මෙතන තියෙන සැපයක්. අර විදිහටම විස්තර කළා කියනවා පාමුජ්ජං චේව භවිස්සති. ප්‍රමෝදයක් ඒ මට්ටමේදී ඇති වෙන්නේ. ප්‍රීතියක් ඒ මට්ටමේදී ඇති වෙන්නේ. පස්සද්ධියක් ඒ මට්ටමේදී ඇති වෙන්නේ. කායික මානසික සැහැල්ලුවක් ඒ තත්ත්වයේදී ඇති වෙන්නේ. සතියක් සම්පජඤ්ඤයක් ඒ තත්ත්වයේදී පහළ වෙන්නේ. ඒ නිසා එයා සුවසේ වාසය කරනවා, සැපසේ වාසය කරනවා. ඊට පස්සේ අරූපී අරූපස්සපි කෝ අහම් පොට්ටපාද අත්තපටිලාභස්ස පහනාය ධම්මං දේසේනි. දැන් අර අරූපී බ්‍රහ්ම ලෝකයක යම්ස කෙනෙක් උපත ලබලා ඒ දීර්ඝාත්ම භාවයක් ලබාගෙන ඉන්නවා නම් එතෙන්දී යා අත්දකින්නේ ඒ අරූපී ආත්ම ප්‍රතිලාභය. ඒකත් ප්‍රහාණය පිණිස තමයි මම ධමයක් දේශනා කරන්නේ. ඉතින් එතෙන්දිත් අර විදිහටම විස්තර කළා. පොට්ටපාදට කියනවා මේ ඒ ප්‍රතිපදාව අනුගමනය කරද්දී එයාගේ හිත කෙලෙසෙන දේවල් ටික ඔක්කොම ඉවත් වෙලා යනවා. හිත තව තව පිරිසිදු කරන ගුණධර්මයන් වර්ධනය වෙනවා. ඊට පස්සේ ප්‍රඥාව තව තව පරිපූර්ණත්වයකටපත් වෙනවා. ඊළඟට විපුලත්වයකටපත් වෙනවා. වර්තමාන වශයෙන්ම මෙලෝ වශයෙන්ම ඒ තත්වයට ගැඹුරු නුවණකින් එළඹ වාසය කරන්න, තමා වශයෙන්ම සාක්ෂාත් කරන්න අවස්ථාවක් එයාට සැලසෙනවා. තින්සා එතන දුකක් නෙමෙයි තියෙන්නේ, එතන සැපක්. එතන තියෙනවා ප්‍රමෝදයක්, එතන තියෙනවා සියුම් සතුටක්. ඒක තව තව වර්ධනය වෙනවා. ඒක තව ප්‍රීතියක් බවට පත් වෙන්න පුළුවන්. ඊළඟට කායික මානසික සැහැල්ලුවක් පස්සද්ධියක් පහළ වෙනවා. ඊළඟට සතියක් සම්පජඤ්ඤයක් සහිතව එයාට සැපවත්ව වාසය කරන්න පුළුවන් තත්ත්වයක් ඇති වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දැන් මේ පොට්ටපාද නම් ඉතින් බලන්නේ මේ තත්ත්ව ආරක්ෂා කරගෙන ඒවා දිගට පවතිනවා කියලා හිතාගෙන ඒක ආත්මයක් කරගෙන ඉඳීමක් ගැන. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඕලාරික වශයෙන් මේ කාම ලෝකයක යම්සිකිනේක ආත්ම ප්‍රතිලාභයක් ලැබලා තියෙනවා නම් ඒකත් දුරු කරන ප්‍රතිපදාවක්. ඊළඟට රූපී බ්‍රහ්ම ලෝකයක මනෝමය ආත්ම ප්‍රතිලාභයක් ලැබලා තියෙනවා නම් ඒකත් දුරු කරන ප්‍රතිපදාවක්. අරූපී බ්‍රහ්ම ලෝකයක ආත්මයක් ආත්ම ප්‍රතිලාභයක් ලැබලා තියෙනවා නම් ඒකත් දුරු කරන ප්‍රතිපදාවක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. වෙනත් වචන වලින් කියනවා නම් කිසිම භවයක රැඳෙන්නේ නැතිව, කිසිම භවයක ඇලෙන්නේ නැතිව සංසාරයෙන් අත මිදෙන ප්‍රතිපදාවක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඊට පස්සේ මේ විදිහට දේශනා කළා. උන්වහන්සේ කියනවා අර කලින් මතක් කරපු උපමා හරහාම දැන් මම මෙහෙම ධර්මයක් දේශනා කරද්දී හරියට අර මේ යම්ස කෙනෙක් ප්‍රතිපදාවක් පුරන්නේ මෙන්න මේ එල්ලය ඔස්සේ නම් මේක බැහැර කරන්න නම් දැනටම ලැබිලා තියෙන ආත්ම භාවය ඉවත් කළා ඒකෙන් අත මිදෙන්න නම් නැවත නැවත ඒ තුල උපදින ගතිය වළක්වන්න නම් නිවෙන්න නම් එහෙමනම් ඒ ප්‍රතිපදාව එක්තරා අන්දමකින් හොඳ පදනමක් මත පිහිටලා තියෙනවා. මොකද දැන් අත්දකින්න තත්ත්වයක් තියෙනවා ඒකෙන් අත මිදෙන්න ප්‍රතිපදාවක් දේශනා කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා මේ දැනට සකස් කරපු දැනට තනා නිම කරපු මාලිගාවක් තියෙනවා. ඒ මාලිගාවට පිවිසෙන්න යම්සි කෙනෙක් ඉනිමගක් බඳිනවා. නැත්තම් පඩිපෙලක් හදනවා. ඉතින් කවුරු හරි කෙනෙක් ඇවිල්ලා අහුවොත් ඔබතුමා මේ පඩිපෙල හදන්නේ මාලිගාවට ඇතුල් වෙන්න මාලිගාව කො කියලා අහුවොත් ඉතින් මේ පෙන්වන්න පුළුවන් මේ තියෙන්නේ මාලිගාව. මේ මාලිගාව මෙන්න මේ දිශාවේ තියෙන්නේ. මෙතන තියෙන්නේ. මම මේ ඒකේ යට ඉඳලා පඩිපෙල හදනවා මේ මාලිගාවට යන්න කියලා මට ඒක පැහැදිලිව කරුණු සහගතව සාධක සහිතව පෙන්ලා දෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා එතකොට එතන තියෙන්නේ නිවරදි දෙයක් මත පදනම් වෙච්ච සප්පාටි හීරි කතං වාසිතං සම්පජ්ජතිති. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා මෙතන තියෙන්නේ කරුණු සහිත වූ ස්වභාවයක්. බොරුවක් නෙමෙයි මෙතන තියෙන්නේ. මෙතන තියෙන්නේ කරුණු සහිතව සාධනය කරන්න පුළුවන් හැකියාවක තමයි මේ පදනම පිහිටලා තියෙන්නේ. එහෙම දහමක් තමයි දේශනා කරන්නේ. දැන් මේ අවස්ථාවේදී එතන ඉන්න දැන් මේ චිත්ත කියන ඒ අනිකුත් අනිත්‍ය නැත්තා තවත් වටිනා ප්‍රශ්නයක් දැන් නගනවා. දැන් මොකද මේ සාකච්ඡාවට සම්බන්ධ වෙලා ඉන්නවා බුදුරජාණන් වහන්සේත් පොට්ටපාදත් චිත්තහත්ති සාරිපුත්තා. නැත්නම් චිත්ත කියන තරුණයාත්. දැන් එතකොට මේ චිත්ත කියන තරුණයා අහනවා ප්‍රශ්නයක්. යස්මින් බන්දේ සමයේ ඕලාරිකෝ අත්තපටිලාභෝ හෝති මෝගස්ස තස්මින් සමේ මනෝමයෝ අත්තපටිලාභෝ හෝති මෝගෝ අරූපෝ අත්තපටිලාභෝ හෝති ඕලාරිකෝ වාස්ස අත්තපටිලාභෝ තස්මින් සමේ සච්චෝ හෝති. මේ අහන ප්‍රශ්නේ ඉතාම වැදගත්. මෙයා අහනවා මේ යම්ස කෙනෙකුට ඕලාරික ආත්මපටිලාභයක් තියෙනකොට එයාට කියන්න එයා කියනවා නම් මේ මනෝමය ආත්ම ප්‍රතිලාභයේ මේ වෙලාවේදී නැහැ ඒක හිස්. ඒ වගේම අරූප ආත්ම ප්‍රතිලාභයක් නැහැ ඒකත් හිස්. දැන් තියෙන්නේ මේ රළු වෙච්ච ඕලාරික වෙච්ච මේ දැනට රූපයක් තියෙන මේ කාම ලෝකේ තියෙන මේ ඕලාරික ආත්ම ප්‍රතිලාභයේ පමණයි. මේක හරිද? මෙහෙමද කියන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි තුමු කෙනෙක් මනුස්ස ලෝකේ ඉපදලා ඉන්නවා. තියා යා කියනවා ඉතින් මං දැන් ඉන්නේ මනුස්ස ලෝකේ. මට දැන් රූපාවචර බ්‍රහ්ම ලෝකේක ආත්ම භාවයක් නැහැ. අරූපාවචර බ්‍රහ්ම ලෝකේක ආත්ම භාවයකුත් නැහැ. එතකොට යම්ස කෙනෙක් අපිටම රූපාවචර බ්‍රහ්ම ලෝකයක ඉපදලා ඉන්නවා. ඒ වෙලාවේදී ආට මනුස්ස ලෝකයට හා සම්බන්ධ කාම ලෝකයට හා සම්බන්ධ ආත්ම ප්‍රතිලාභයකුත් නැහැ. අරූප ලෝකයට හා සම්බන්ධ ආත්ම ප්‍රතිලාභයකුත් නැහැ. යම්ස කෙනෙක් අරූප තත්වයක නම් ඉන්නේ. එතකොට යාට මේ ඕලාරික වෙච්ච කාම ලෝකයක තියෙන ආත්ම ප්‍රතිලාභයකුත් නැහැ. රූපී බ්‍රහ්ම ලෝකයක මනෝමය වූ ආත්ම ප්‍රතිලාභයකුත් නැහැ. දැන් එතකොට මේක මේ බුදුරජාණන් වහන්සේට තව ටිකක් විස්තර කරන්න කියලා මේ චිත්ත එක්තරා අන්දමකින් ආරාධනා කරනවා. දැන් එතකොට බුදුරජාණන් වහන්සේ චිත්ත ඒ තැනත්තගෙන් අහනවා, ඒ තරුණයාගෙන් අහනවා, අහෝසි ත්වං අතීත මද්දානං න ත්වං නාහෝසි, භවිස්සසි ත්වං අනාගත මද්දානං න ත්වං න භවිස්සසි, අත්ති ත්වං ඒතරහි න ත්වං නත්ථීති. දැන් ඔබතුමාගෙන් කවුරු හරි ප්‍රශ්නයක් ඇහුවොත් ඔබතුමා අතීත කාලේ හිටියද, නොහිටියේ නැද්ද, අනාගත කාලේ ඉන්නවද, නොඉන්නේ නැද්ද, වර්තමාන කාලේ දැන් ඉන්නවද, නැත්තේ නැද්ද කියලා ප්‍රශ්නයක් ඇහුවොත් කොහොමද දැන් ඔකට උත්තරයක් දෙන්නේ? දැන් මේ එකතකින් ටික ටික දාර්ශනික පැත්තකට දැන් සාකච්ඡාව යොමු වෙන්නේ. දැන් මේ චිත්තකින් බුදුරජාණන් වහන්සේ පෙරලා ප්‍රශ්නයක් අහනවා. එතකොට චිත්ත උත්තරය දෙනවා මම අතීතේ හිටියා නොහිටියා නෙමෙයි වර්තමානයේ මම ඉන්නවා නොඉන්නවා නෙමෙයි අනාගතේත් මම ඉඳීවි නොඉන්නවා නෙමෙයි ඒක අතකින් මේ බොහොම සරලව අපි කාටවත් තේරෙන උත්තරයක් දෙන්නේ ඉතින් අපි කවුරුත් හිතාගෙන ඉන්නේ මම අතීතේ හිටියා ඒ කාලේ මම ඉතින් ඉස්කෝලේ ගියා ඒ කාලේ මම ඉතින් මොනවා මොන හරි දේවල් කරා ඉතින් අපිට අතීතයක් තිබුණා අනාගතේකුත් තියේවි ඊටසේ මේ වර්තමානයේ දැන් ජීවත් වෙනවා ඉතින් අපි මේ විදිහට සාමාන්‍ය ව්‍යවහාරයක් අපි පවත්වනවා එතකොට ඉතින් කාටවත් තේරෙනවා ඒ කාලේ මම මේ දේවල් කරා මගේ යාළුවෝ මිත්‍රයෝ මෙන්න මේ අයයි කියලා ඉතින් මම කතා කරද්දී අනිත් පැයට ඒක තේරුම් ගන්න පුළුවන් අනාගත සැලසුමක් ඉතින් හදද්දී අනාගතේ මේ දේවල් කරන්න පුළුවන් හෙට මෙන්න මේ වැඩේ තියෙනවා අනිද්දාට මෙන්න මේ වැඩේ කරන්න තියෙනවා කියලා ඉතින් අපිට සාකච්ඡා කරන්න පුළුවන් සැලසුම් කරන්න පුළුවන් වර්තමානයේ ඉතින් අපි හැමෝම දැන් මේ බණ අහනවා මම බණ කියනවා ඉතින් එතකොට මේක අපිට සාමාන්‍ය සම්මුතියකට එකඟ වෙලා සංනිවේදනයක් කරන්න පුළුවන් කිසි පැටලවිල්ලක් නැහැ ඉතින් මම ඒ විදිහට උත්තර දෙනවා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ තවත් ටිකක් දැන් ඔන්න ගැඹුරට මේක එක්කගෙන යනවා දැන් කවුරු හරි දැන් ඊට පස්සේ අහනවා ඒ අතීත ආත්ම ප්‍රතිලාභය තියෙනකොට ඒක විතරයි ඇත්ත වර්තමාන ආත්ම ප්‍රතිලාභයවත් අනාගත ආත්ම ප්‍රතිලාභයවත් නැද්ද ඊළඟට අනාගත ආත්ම ප්‍රතිලාභය තියෙනකොට ඒක විතරද ඇත්ත අතීත ආත්ම ප්‍රතිලාභයවත් වර්තමාන ආත්ම ප්‍රතිලාභයවත් නැද්ද වර්තමාන ආත්ම ප්‍රතිලාභය තියෙනකොට ඒක විතරද ඇත්ත අතීත ආත්ම ප්‍රතිලාභය නැද්ද අනාගත ආත්ම ප්‍රතිලාභය නැද්ද දැන් මේ එකාතකින් අර අපි කියන ව්‍යාකරණ මැත්තට තමයි දැන් අපිව මේ එකගෙන යන්නේ එතකොට චිත්ත ගෘහපතියා මේ චිත්ත උත්තර දෙනවා යෝමි අහෝසි අතීතෝ අත්ත පටිලාභෝ ස්වේවමේ අත්ත පටිලාභෝ තස්මින් සමයේ සච්චෝ අහෝසි මෝගෝ අනාගතෝ මෝගෝ පච්චුප්පන්නෝ දැන් මම අතීතේ ජීවත් වෙනකොට අපි තුමා අවුරුදු 5කට කලින් මම ජීවත් වුණා එතකොට මගේ වයස මෙන්න මෙච්චරයි අපි තුමේ ඒ කාලේ මගේ වයස මෙච්චරයි අවුරුදු 40යි ඉතින් එතකොට මට ඒ අවුරුදු 40ේ කයක් තිබුණේ අවුරුදු 40ේ අත්දැකීමක් මට තිබුණේ ඒක තමයි ඇත්ත ඒ වෙලාවේදී ඒ ආත්ම ප්‍රතිලාභය තමයි මම අත්විඳින්නේ එතකොට මේ දැන් තියෙන එක එහෙම එකක් තිබුණේ නැහැ අනාගතයේ තියෙන එකක් මට එහෙම එකක් තිබුණේ නැහැ ඒ කාලෙට හරියන්න ඒක තමයි ඇත්ත උනේ ඒතර අනාගතය ගැන කියනකොට ඊළඟ අවුරුදු 5ේදී ගැන ඉස්සරහට තියෙන අවුරුදු 5කදී ඒතර ඒක තමයි දැන් සත්‍ය වෙන්නේ ඒ කාලේ තියෙන එක තමයි සත්‍ය වෙන්නේ අතීතයේ තිබිච්ච එකක් ඇත්තෙත් නැහැ මේ දැන් තියෙන එකක් ඇත්තෙත් නැහැ ඊට පස්සේ දැන් මේ මොහොතේදී යම්ස් කෙනෙක් දැන් මේ ජීවිතය අත්දකින්නකොට ඒක තමයි ඇත්ත මේ අතීතේ වෙච්ච එක වෙලා ඉවරයි ඒකත් දැන් බොරුවක් අනාගතේ වෙච්ච එක තාම උනේ නැහැ ඒ නිසා ඒකත් වෙච්ච නැති දෙයක් ඒතර මේ දැන් තියෙන එක විතරයි ඇත්ත දැන් එතකොට බුදුරජාණන් වහන්සේ දැන් මෙන්න මේ චිත්තගෙම්ම උත්තරේ අරගෙන එයාට දැන් තවදුරටත් පැහැදිලි කරනවා යම්සි කෙනෙකුට අර රළු වෙච්ච ඕලාරික ආත්ම ප්‍රතිලාභයක් තියෙන අවස්ථාවේදී එයාට ඒක විතරයි ඇත්ත. එයාට මනෝමය ආත්ම ප්‍රතිලාභයකුත් නැහැ. අරූපී ආත්ම ප්‍රතිලාභයකුත් නැහැ. ඒ වගේමයි යම්සි කෙනෙකුට මනෝමය ආත්ම ප්‍රතිලාභයක් තියෙනකොට ඒක විතරයි ඇත්ත. එයාට ඕලාරික ආත්ම ප්‍රතිලාභයකුත් නැහැ. රූපී අරූපී ආත්ම ප්‍රතිලාභයකුත් නැහැ. ඒ වගේම යම්ස කෙනෙකුට අරූපී ආත්ම ප්‍රතිලාභයක් තියෙනකොට එයාට ඒකයි ඇත්ත. ඒක තමයි සත්‍ය වශයෙන් පවතින්නේ. එයාට ඕලාරික ආත්ම ප්‍රතිලාභයකුත් නැහැ. රූපී මනෝමය ආත්ම ප්‍රතිලාභයකුත් නැහැ. ඒතර මේ විදිහට උත්තර දෙනවා. ඉතින් මම මේක තවදුරටත් පැහැදිලි කරන්න හරිම ලස්සන දාර්ශනික උපමාවක් අපි කාටත් තේරෙන උපමාවක් බුදුරජාණන් වහන්සේ මෙතන සලසනවා. ඒක තමයි සයතාපි චිත්ත ගාවා කීරම් කීරම් හා දදි දදිම් හා නවනීතම් නවනීතම් හා සප්පි සප්පිම් හා සප්පි මණ්ඩෝ යස්මින් සමයේ කීරං හෝති නේව තස්මින් සමයේ දදීති සංඛං ගච්ඡති දැන් මේ අපි කවුරුත් දන්න ක්‍රියාවලියක් ගැන තමයි මෙතන විස්තර කරන්නේ දැන් අපි දන්නවා ගවයින් නැති කරන තැනක ගව පාලනය කරන තැනක ඒ ගවයෙක් ගෙන් කිරි උපදවා ගන්නවා ඊට පස්සේ මේ කිරි කාලයක් තියලා ඉවරලා ඊට පස්සේ ඒකෙන් ඇති කරගන්නවා දදි කියලා මේ මීකිරි කියන මට්ටම ඇති කරගන්නවා. ඉතින් ඒක තව ටිකක් දියුණු කළා ඉවරලා නවනීත කියන තත්වයට ඇති කරගන්නවා. අපි මේ කාලේ හැටින් නම් ඔක බටර් කියලා කියනවා. ඉතින් ඒක තව ටිකක් දියුණු කරාට පස්සේ සප්පි කියලා කියන ගිතෙල් හදා ගන්නවා. ඊට පස්සේ ඒක තව ටිකක් දියුණු වුණාට පස්සේ ඒක කාලයක් රස වුණාට පස්සේ කාලයක් ගියාට පස්සේ සප්පි මණ්ඩ කියලා කියන ඒ ගිතෙල් තවදුරටත් උකු වෙලා හැදෙන සප්පි මණ්ඩයක් දැන් ඔන්න ඇති වෙනවා. දැන් එතකොට අපි කවුරු හරි කියනවා නම් මී කිරි තියෙන මට්ටමේදී දී කිරි තියෙන මට්ටමේදී අර කලින් තිබිච්ච කිරි අපිට එහෙනම් ඒක ගැන දැන් කතාවක් නැහැ. දැන් තියෙන්නේ මේ දී කිරි. ඒ ඉස්සර නම් තිබුණා කිරි. ඒ එළදෙනගෙන් මුදවාගත්ත අවස්ථාවේදී මේ අරගත්ත අවස්ථාවේදී එතෙන් තිබුණේ කිරි. හැබැයි දැන් ඒ කාලයක් තිබුණාට පස්සේ දැන් තියෙන්නේ දී කිරි. ඊට පස්සේ ඒක තිබුණාට පස්සේ කාලයක් ගියාට පස්සේ දැන් තියෙන්නේ නවනීත නැත්තම් අපි කියමු බටර්. දැන් අර කිරිත් නැහැ. දී කිරිත් නැහැ. දැන් තියෙන්නේ බටර්. එතකොට ඒ බටර් තව ඒ මට්ටම නවනීත කියන එක තව ටිකක් එහාට ගියාට පස්සේ දැන් තියෙන්නේ අපේ හිතමු ගිතෙල්. එතකොට අර බටරුත් නැහැ, කිරිත් නැහැ, දී කිරිත් නැහැ. දැන් තියෙන්නේ ගිතෙල් කියන මට්ටමක්. ඒකත් තව ටිකක් ගියාට පස්සේ උන දැන් තියෙන්නේ ගිතෙල් මණ්ඩයක්. එතකොට අපිට තේරෙනවා මේ ක්‍රියාවලියක එක එක අවස්ථා මේ පහු කරන්නේ. ඒ අවස්ථාව පහු කරද්දී ඒ අවස්ථාව තමයි සත්‍ය වශයෙන් පවතින්නේ. ඒ අතීත අවස්ථාව ඇත්තෙත් නැහැ, අනාගත අවස්ථාව තාම කැමිනිලත් නැහැ. එතකොට අපි ව්‍යවහාර කරන්න ඕනේ මේ වර්තමා මේ අපි කතා කරන මේ විදිහට. අපිට ඒවට වචන පාවිච්චි කරලා තියෙනවා. ඒ අතීතයේ තිබිච්ච මට්ටම් වලට විවිධ වචන තියෙනවා. අතීතේ ඔන්න කිරි තිබුණා, කිරි වලින් දී කිරි ආවා, දී කිරි තිබුණාට පස්සේ ඔන්න ඒක තවදුරටත් ඝන වෙලා ගිතෙල් හැදුනා, නැත්නම් නවනීත හැදුනා, බටර් හැදුනා. ඒක තවදුරටත් ඔන්න ගියාට පස්සේ ගිතෙල් මට්ටමකටපත් වුණා. ඉතින් අපිට මේ ව්‍යවහාර කරනවා උණුන් එක්ක නිවරදිව sannivedanaya කරගැනීම සඳහා අපි මේ ව්‍යවහාර මේ නම් මේ සලකුණු පාවිච්චි කරනවා. ඒකේ තියෙන ඒ ගුණ විශේෂයන් මුල් කරගෙන අපි ඒවට නම් දීලා ඒවා අපි පාවිච්චි කරනවා. ඒතර අපිව පටලවා ගන්න එක සුදුසු නෑ. ඉතින් එතකොට මෙන්න මේ తත්වය ඉමාකෝ චිත්ත ලෝක සමඤ්ඤා ලෝක නිරුත්තිය ලෝක වෝහාරා ලෝක පඤ්ඤත්තිය යාහි තථාගතෝ වෝහරති අපරාමසಂತಿ. දැන් මේ සාමාන්‍ය ලෝක ව්‍යවහාරය මිනිසුන් අතර තියෙන මේ කතා කරන විලාසය, භාෂා රටාව, මේ ව්‍යාකරණය, අතීත කාලය, වර්තමාන කාලය, අනාගත කාලය, මේ ව්‍යාකරණය මේ තථාගතයන් වහන්සේත් සර්වඥයන් වහන්සේත් පාවිච්චි කරනවා. මේක ඇවිල්ලා ලෝක සම්මත වූ දෙයක්. ලෝකේ පවතින නිරුක්තිය මේක. ඒ වගේම මේක තමයි ලෝක ව්‍යවහාරය. ලෝකේ ප්‍රඥප්තිය මේක. මිනිස්සු කතා කරන්නේ මේ භාෂාවෙන්. ඉතින් ඒක තථාගතයන් වහන්සේත් ව්‍යවහාර කරනවා. හැබැයි මේක භාෂාවක් බව දැනගෙන. මේක ලෝක ව්‍යවහාරයක් බව දැනගෙන. ඒකේ සීමාවන් දැනගෙන. තමයි භාගතුන් වහන්සේ මේක දේශනා කරන්නේ. දැන් එතකොට අපිට මෙතෙන්දි තව පොඩ්ඩක් මතක් කරගන්න පුළුවන්. දැන් බුදුරජාණන් වහන්සේත් මේ සාමාන්‍ය ලෝකයේ තියෙන වචන පාවිච්චි කළා. මිනිස්සු අතර තියෙන භාෂාවන් පාවිච්චි කළා. තමයි මේ ලෝකෝත්තර ධර්මයක් දේශනා කළා තියෙන්නේ. ඒ වගේමයි උන්වහන්සේ ඒ සාමාන්‍ය භාෂාව තවදුරටත් ව්‍යවහාර කරන්න කියලා භික්ෂුන් වහන්සේලාටත් කියනවා. ඒ කියන්නේ මේ මොකක්වත් සංස්කෘත භාෂාවකටවත් යන්න එපායි බණ කියද්දි මේ සාමාන්‍ය මිනිසුන්ට තේරෙන භාෂාවෙම මේක කියන්නේ ඒ කාලයට ඔබින ඒ දේශයට ඔබින ඒ භාෂාවෙම මේක දේශනා කරන්නයි කියලාත් කියනවා. හැබැයි දේශනා කරන්න තියෙන්නේ එක්තරා අන්දම දිශාවක්, එල්ලයක්, ඒ ලෝකෝත්තර ප්‍රතිපදාවක් පෙන්වීමක්. මොන භාෂාවෙන් දේශනා කළත් ඒ අනුගමනය කරන ප්‍රතිපදාව ඒක එතකොට අර හිතේ තියෙන කෙලෙස් දුරුගිරීමක් දක්වා විහිදෙන්න ඕනේ. හිත තවදුරටත් පිරිසුදු වෙන්න ඕනේ. ඊට පස්සේ හිතේ ප්‍රඥාවක් වැඩෙන්න ඕනේ. ඒ ප්‍රඥාව පරිපූර්ණත්වයක් දක්වා, විපුලත්වයක් දක්වා පත් වෙන්න ඕනේ. ඒ ප්‍රතිපදාව අනුගමනය කරන්න අනුගමනය කරන්න ඊට එළඹ වාසය කිරීමක්. තමා වශයෙන් මෙලෝ වශයෙන් සාක්ෂාත් කිරීමක්. ප්‍රඥාවෙන් ඒ තුළ වාසය කිරීමක් ඒ තැනැත්තා තුළ සිද්ධ වෙන්න ඕනේ. අන්න එතකොට තේරෙනවා මේක මේ මොන භාෂාවෙන් දේශනා කළත් අර ප්‍රතිඵලය අපිට ලැබෙනවා නම් මේ වර්තමාන වශයෙන් ඊට එළඹ වාසය කරන්න පුළුවන් නම් අන්න එතන ගැඹිරත්වයක් තියෙනවා. එතන තියෙනවා හොඳ පදනමක්. මේක මේ නිකන් හිතින් හදාගත් එකක් නෙමෙයි. මේක සාක්ෂාත් කරන්න පුළුවන් එකක්. මේක මේ මෙරිලා ගිහිල්ලා ඊළඟ භවයේදී සාක්ෂාත් කරන එකක් නෙමෙයි. මෙලෝ වශයෙන්ම වර්තමාන වශයෙන්ම කෙනෙක් අනුගමනය කළා නම් එයාට දැනගන්න පුළුවන් තත්ත්වයක්, අවබෝධ කරගන්න පුළුවන් තත්ත්වයක්, සාක්ෂාත් කරගන්න පුළුවන් තත්ත්වයක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඉතින් එතකොට හැබැයි මේ ප්‍රතිපදාව දේශනා කරන භාෂාව ඒක නිකන් ලෝක ප්‍රඥප්තියක්. ඒක සිංහල භාෂාව වෙන්න පුළුවන්, ඒක ඉංග්‍රීසි භාෂාව වෙන්න පුළුවන්, ඒක දෙමළ භාෂාව වෙන්න පුළුවන්. ඒ ජන කොට්ටාස අතර තියෙන විවිධ ව්‍යවහාරයන් පාවිච්චි කරන්න පුළුවන්. විවිධාකාර ප්‍රඥප්තීන් පාවිච්චි කරන්න පුළුවන්. වචන පාවිච්චි කරන්න පුළුවන්. වාක්‍ය පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒ සියල්ල වචන බව, ඒ සියල්ල භාෂාවට අදාළ දේවල් බව, මේ මනුස්ස සමාජය තුළ තියෙන විවිධ සම්මුතීන් බව දැනගෙන තමයි බුදුරජාන් වහන්සේ ඒක දේශනා කරන්නේ. ඒ නිසාම ඒවා දැඩිව ගැනීමක්, ඒ තුළ බැස ගැනීමක්, ඒකමයි ඇත්ත අනිත් සියල්ල බොරු කියා ගැනීමක්, එහෙම දෙයක් තථාගතයන් වහන්සේ තුළ සිද්ධ වෙන්නේ නැහැ. මොකද මේ කතා කරන වචන හුදෙක් සම්මුතීන් බව දැනගෙන කතා කරනවා. ඒ නිසා ඒ සම්මුතිය ඉක්මව යන්නෙත් නැහැ. සම්මුතියට පටහැනි වෙන්නෙත් නැහැ. අතීත කාලයේදී අතීත කාලයෙන් කතා කරනවා. අනාගත කාලයේදී අනාගත කාලයෙන් කතා කරනවා. වර්තමාන කාලයේදී වර්තමාන කාලයෙන් කතා කරනවා. එතන මේ ව්‍යාකරණයේ පටලවා ගැනීමකුත් නැහැ. ඒක ලෝක සම්මුතිය වශයෙන් පිළි අරගෙන ඒ භාෂා ව්‍යවහාරය කාටත් තේරෙන විදිහට දේශනා කරනවා. ඒක කිසිසේත්ම ග්‍රහණය කරගන්න නැතිව, දැඩිව පරාමර්ශනය කරන්න නැතිව. දැන් මේ විදිහට දේශනා කළාට පස්සේ දැන් පොට්ටපාදට ඉතාම සතුටුයි. තියා කියනවා බුදුරජාණන් වහන්සේ විවිධ අන්දමින් ධර්මයේ දේශනා කරා, විවිධ පැතිවලින් මට උපමා ගෙනල්ලා පෙන්නුවා. ඒ නිසා හරියට නිකන් අඳුරු තැනක එළියක් දැල්ලුවා වගේ මට මගේ හිතේ ආලෝකයක් පහළ කළා, ප්‍රඥාව උපදවවා. ඒ නිසා මම අද පටන් ඔබ වහන්සේත් බුද්ධ රත්නයත් ධර්ම රත්නයත් සංඝ රත්නයත් සරණ ගිය ගිහි උපාසක කෙනෙක් වශයෙන්, ත්‍රිවිධ රත්නයෙන් සරණ ගිය උපාසකයෙක් වශයෙන් මාව දරන්න කියලා ආරාධනා කරනවා. ඊට පස්සේ දැන් මේ සාකච්ඡාවට සම්බන්ධ වෙච්ච චිත්තහත්ති සාරිපුත්ත, එයාත් ඒ විදිහටම ප්‍රශංසා කරනවා බුදුරජාන් වහන්සේට. භාගතුන් වහන්සේ මේ විදිහට ඉතාම පැහැදිලි දහමක් දේශනා කළා. ඒක මටත් හොඳින් අවබෝධ වුණා. හරියට නිකන් අඳුරක හිටපු කෙනෙකුට ආලෝකයක් පෙන්වුවා වගේ, මාර්ගයක් පෙන්වුවා වගේ, දිශාවක් පෙන්වුවා වගේ මට ප්‍රතිපදාවක් පෙන්වුවා. ඉතින් ඒ නිසා මමත් මේ බුදු ධර්ම සංඝ කියන මේ ත්‍රිවිධ රත්නයේ සරණ යනවා. එපමණක් නෙමෙයි, මට ඔබ වහන්සේ ළඟ පැවිදි උපසම්පදාවත් ලබා ගන්න අවස්ථාවක් දෙන්න, මාව පැවිදි කරන්න කියලා දැන් මේ චිත්ත තවත් ටිකක් එහාට යනවා. එයා ඊටාම ඉහලින් පැහැදිලා චිත්ත කියනවා, මට ඔබ වහන්සේ ගාව බ්‍රහ්මචාරියක් වාසය කරන්න අවශ්‍යයි. මට ඔබ වහන්සේ යටතේ පැවිදි වෙන්න අවශ්‍යයි. මේ ශාසනයට ඇතුළත් වෙන්න අවශ්‍යයි කියලා මේ චිත්ත බුදුරජාණන් වහන්සේට කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ ඒ චිත්තගේ අදහසයි ඉෂ්ට කරනවා. චිත්ත බුදුරජාණන් වහන්සේ ගාව පැවිදි වෙනවා. ඉතින් කාලයක් ගියාට පස්සේ මේ දහම අවබෝධ කරගෙන ඒ චිත්තහත්ති සාරිපුත්ත උතුම් අරහත්ත්වයට පත් වෙනවා. එතකොට පින්වත්නි, මේ පොට්ටපාද සූත්‍රයේ පැති කීපයකින් ඒ නිසා අපිට තේරුම් ගන්න කරුණු කාරණා රසක් තියෙනවා. මූලික වශයෙන්ම අද මම මුලින්ම මතක් කළා වගේ අනුපූර්ව ප්‍රතිපදාවක්, ක්‍රමානුකූලව සංඥා නිරුද්ධ කරමින්, සංඥා අතහරිමින්, හිත පිරිසුදු කරමින් යන ප්‍රතිපදාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඊට පස්සේ ආත්ම දෘෂ්ටියක පදනම් වෙච්ච පිරිසකට ඒක තියෙන නිෂ්පලත්වය, ඒක තියෙන බොල් ස්වභාවය ගැනත් දේශනා කළා තියෙනවා. ඊට පස්සේ අර ලෝක සම්මුතියක්, ලෝක ප්‍රඥප්තියක් පාදක කරගෙන තමන් වහන්සේත් කටයුතු කරන ආකාරය, භාෂාව ව්‍යවහාර කරන ආකාරය, ඒකට ඒක පරාමර්ශණය කරන්නේ නැතිව ඒක දැඩිව ග්‍රහණය කරන්නේ නැතුව ඒකේ ප්‍රයෝජනෙ සලකලා පාවිච්චි කරන ආකාරය ඊට ඒකේ තියෙන ව්‍යාකරණයට අනුගතව කටයුතු කරන ආකාරය ගැනත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේමයි මේ ඕනම ආත්ම ප්‍රතිලාභයක් ඕලාරික ආත්ම ප්‍රතිලාභයක් වෙන්න පුළුවන් රූප මනෝමය ආත්ම ප්‍රතිලාභයක් වෙන්න පුළුවන් අරූපී ආත්ම ප්‍රතිලාභයක් වෙන්න පුළුවන් ඒක තුල බැහැගෙන ඉන්නවා වෙනුවට ඒක තව තව ප්‍රාර්ථනා කරනවා වෙනුවට ඒවෙන් අත මිදෙන ප්‍රතිපදාවක් සංසාරයෙන් අත මිදෙන ප්‍රතිපදාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් ඒ නිසා අපි මේ පොට්ටපාද සූත්‍රේනොත් අපි කරගෙන යන භාවනාවටත් අපි අනුගමනය කරන ප්‍රතිපදාවටත් යම්සේ මඟ පෙන්වීමක් කලෙලියක් ඇති කරගන්න අපි උත්සාහවන්ත වෙමු. ඒ සඳහා මඟ පෙන්වීමක් දිරිගැන්වීමක් අද දින ධර්ම දේශනාවලුත් මේ පොට්ටපාද සූත්‍රේ මුල් කරගත්ත මේ දේශනා මාලාවෙනුත් සිදු වේවා කියලා ප්‍රාර්ථනා කරමි. අද ධර්ම දේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. හොඳයි. එහෙමනම් පින්වත්නි අදත් මේ ධර්ම දේශනාව අවසන් වුණා. ඉතින් යම්සි කෙනෙකුට ප්‍රශ්නයක් නගන්න තියෙනවා නම් නම් පැහැදිලි කිරීමක් කරන්න තියෙනවා නම් නැත්නම් තමන්ගේ කමඨහන් පිරිසුදු කිරීමේ සාකච්ඡාවට සම්බන්ධ වෙන්න අවශ්‍ය නම් ඒ සඳහා අවස්ථාව ගන්න කියලා ආරාධනා කරනවා.
පන්දිසිය මහතාට අවස්ථාව ලැබෙනවා. දරුවන් සරණයි ස්වාමීනාංශය.
හොඳයි.
ස්වාමීනාංශ දැන් මෙතන මේ ඕලාරික අත්ත ප්‍රතිලාභය, මනෝමය අත්ත ප්‍රතිලාභය සහ මේ අරූපී අත්ත ප්‍රතිලාභය කියන ඒවා අපිට දැන්
ඒවනම් ඇත්තටම ඔය අට කතාවල තමයි විස්තර වෙන්නේ. එක එක දුර ප්‍රමාණ පවා විස්තර කරලා තියෙනවා. ඒ කියන්නේ මනුස්ස ලෝකයෙන් කොච්චර එහාට ගියාට පස්සේද චාතුම් මහරජික දිව්‍ය ලෝකෙ තියෙන්නේ, ඊට පස්සේ කොයිතරම් එහාට ගියාට පස්සේද ඊළඟ තාවතින්සේ තියෙන, ඔය විදිහට ටික ටික ඒ එහාට යන විදිහට දුර ප්‍රමාණත් එක්කම අට කතාවල එහෙම විස්තර කරලා තියෙනවා. ඊට පස්සේ සූත්‍ර දේශනාවලට ආවහම ඒ බඳු සංඛ්‍යා මිමි නැහැ. හැබැයි ඒ ලෝකවලින් පැමිණි දෙවිවරු, දිව්‍ය ලෝක දිව්‍ය විමාන වලින් පැමිණි දෙවිවරු බුදුරජාන් වහන්සේත් සමග පවත් වූ සාකච්ඡා සූත්‍ර දේශනාවල අන්තර්ගත වෙනවා. ඊට පස්සේ බ්‍රහ්ම ලෝකවලින් පැමිණි විවිධ බ්‍රහ්මයින් බුදුරජාන් වහන්සේ සමග කරපු සාකච්ඡාවන් සූත්‍ර දේශනාවල අන්තර්ගත වෙනවා. ඇතැම් වෙලාවට බුදුරජාන් වහන්සේත් බ්‍රහ්ම ලෝකවලට වැඩම කළා තියෙනවා. ඒ වගේම ඇතැම් භික්ෂුන් වහන්සේලාත් දිව්‍ය ලෝකවලට බ්‍රහ්ම ලෝකවලට වැඩම කරලා තියෙනවා. ඒ නිසා අපිට ඒ බ්‍රහ්ම ලෝක දිව්‍ය ලෝක සියල්ල තියෙන්නේ පෘථිවියේ ය නැත්නම් මේ මනුස්ස ලෝකයේ කියලා කියන එක පිළිගන්න අමාරුයි. මොකද ඒවා පැහැදිලිවම ඒ තලවල එහෙමත් නැත්නම් ඒ මට්ටම්වල විවිධ ලෝකවල තියෙන තත්ත්වයක් සූත්‍ර දේශනාවනුව හිතා ගන්න පුළුවන්.
ඔව් ඒවා කියන්නේ අපේ දැන් අපි ඕලාරික ස්වභාවයේ ඉඳගෙනම අපිට සිත ඔය තත්ත්වකට ගෙන්නිලා ඒක පවත්වන්නත් පුළුවන් නිසා මුනාස.
ඔව් ඒක తాවකාලික වශයෙන් ඔව් ඒක අර ධන මට්ටමකට කෙනෙක් සමවැදිලා ඉන්නකොට ඒක తాවකාලිකව කෙනෙකුට අත්දකින්න පුළුවන්. ඒක ඇත්ත. ඒ කියන්නේ කෙනෙක් අපිටම ප්‍රථම ධානය අත්දකිනවා නම් එතකොට ඒ මට්ටම කෙනෙකුට කියන්න පුළුවන් මනෝමය ආත්ම ප්‍රතිලාභයක් ඒ තත්ත්වයේදී අත්දකින්නවා කියලා. බැඳින් తాවකාලිකයි එතන ගිහිල්ලා ඉපදිලා නෙමෙයි මේ ඒ தත්ත්වය తాවකාලිකව මෙලො වශයෙන් එයා අත්දකිනවා.
එතකොට ඒ කියන්නේ මේ ස්වභාවයම තියෙන යම් තැනක් තියනවා කියන එක තමයි
කියන්නේ. ඔව් ගන්න තියෙන්නේ. මොකද දැන් ඒක ඉතින් පැහැදිලි කරනවා. දැන් හිතන්න උදාහරණයක් වශයෙන් ප්‍රථම ධානය වශීකృత කරොත් හොඳට දියුණු කරොත් ඒක හොඳටම උපරිම මට්ටමෙන් උත්කෘෂ්ඨ මට්ටමෙම දිනු කළොත් ඒ ඊට අනුරූප මහා බ්‍රහ්ම කියන தත්වයක් දේශනා කළා තියෙනවා. ඊට පස්සේ අපි හිතමු ඒක ඊට වඩා මධ්‍යම මට්ටමකට නම් දිනු කළේ ඉතින් කියනවා බ්‍රහ්ම පුරෝහිත කියන මට්ටමක් දේශනා කළා තියෙනවා බ්‍රහ්ම ලෝකවල. ඊට පස්සේ ඊට වඩා බොහෝ මුරුදු මට්ටමකින් අඩු මට්ටමකින් නම් දිනු කරලා තියෙන බ්‍රහ්ම පාරිසජ්ජ කියන මට්ටමක් දේශනා කරලා තිනවා. ඒ විදිහට ඇත්තටම මේ ඒ බ්‍රහ්ම ලෝකවලත් තත්වය අපි මේ මේ පෘථිවියේ ඉඳගෙන නැත්තම් අපි තුමු එයා ධ්‍යාන භාවනා වඩද්දි කොච්චර උත්කෘෂ්ඨ මට්ටමකටද ඒක දිනු කලේ කියන එක අනුව ඒ හිත ඊළඟට ගිහිල්ලාපත් වෙන්නේ උපදින්නේ කොයි බ්‍රහ්ම තලයේද කියන එක තීරණය වෙලා තියෙනවා. පත් වෙන්නේ. ඔව් එහෙමත් කියන්න පුළුවන්. ඒ වගේම ඒක ඉතින් වශී කරන්නත් ඕනේ. ඒ කියන්නේ දැන් කෙනෙක් අද නිකන් ධ්‍යානයකට සමවැදිලා ඊට පස්සේ ඒක සම්පූර්ණයෙන් පිරිහුණා නම් ඊට පස්සේ ඉතින් එයාට මේ අදාළ බ්‍රහ්ම ලෝකයේ ගිහිලා මරණින් මත්තේ උපදී කියලා කියන්න බෑ. මොකද එයා ඒක නොපිරිහිච්ච ධ්‍යානයකින් මේ කලෝරිය කරන්න ඕනේ කියලා ඒ කියන්නේ. කියන්නේ ඒක නැවත නැවත වඩලා හිත ඒ தત્ත්වේ බහුල වශයෙන් පවත්වමින් ඒ තුල ටිකක් සත්වගත කිරීමක් මෙලෝ වශයෙන් උත් කරන්න ඕනේ. එතකොට තමයි අන්න මරණ මොහොතේදීත් ඒ தત્ත්වය ඉස්මතු වෙලා ඇවිල්ලා එයා ඉබඳු தત્ත්වයකට අනුරූප බ්‍රහ්ම ලෝකයක උපදිනවා කියලා හිතන් තියෙන්නේ. නොපිරිහිච්ච ධානයකින් කාලක්‍රියා කරන්න ඕනේ කියලා තමයි සාමාන්‍යයෙන් කියන්නේ.
ඊළඟට ස්වාමීන් වහන්සේ දැන් භාවනාවට අදාළව මේ අනිශ්චිත ස්වභාවය අධ්‍යක්ෂගෙන මේ විගතව යනකොට මේ බව පැහැදිලි කරගත යුතු පොඩි එකන අවස්ථා මේ හිතට දැනෙච්ච දේවල්. එතකොට ස්වාමීන් වහන්සේ දැන් අපි අනිශ්චිත ස්වභාවයේ ඉන්නකොට දැන් සාමාන්‍යයෙන් දැන් ඒක ගොඩාක් වෙලාවට උදායස් ස්වභාවයක් බවට පිළිගනවා. නමුත් සමහර අවස්ථාවලදී දැන් අපි හිතමුකෝ ගොඩක් වෙලාවට ඒ අනිශ්චිත ස්වභාවයත් එක්කම ක්‍රියාවට අදාළ දේවල් තමයි සිදුවෙන්නේ කියන එකක් තේරෙනවා. නමුත් දැන් අපි හිතමුකෝ අපිට රැකියාවට යන්න ලෑස්ති වෙනකොට අපිට දැන් අඳින්න ඇඳුම් තියෙනවා කීපයක්. එතකොට නමුත් ඒ අඳින ක්‍රියාවලිය කරගෙන යනකොට එතනදී එතකොට ඒ වගේකින් අයින් වෙන්න නම් ඇත්තටම එහෙම නම් අපි විවිධ කමිස තියාගන්න නැතුව එකම
මට හිතනවා මෙහෙම ඇත්තම දැන් මෙතන විඥානයේ බැස ගැනීම ගැනයි අපිට පොඩ්ඩක් අවධානය යොමු කරන්න තියෙන්නේ. දැන් සාමාන්‍යයෙන් ඉතින් කියනවා එක්කෝ විඥානයේ රූපයක බැහැ ගන්න ඕනේ, එක්කෝ වේදනාවක බැහැ ගන්න ඕනේ, එක්ක සංඥාවක බැහැ ගන්න ඕනේ, එක්ක සංස්කාරයක බැහැ ගන්න ඕනේ. දැන් ඔතන ඔය බැහැ ගන්නවා කියන එකට එක්තරා අන්දමකින් ටිකක් තදින් බැස ගැනීම තමයි සාමාන්‍යයෙන් අපිට කතා කරන්න වෙන්නේ. ඒ තුල නිෂ්ඨාවක් ලැබීම, ඒ තුල හොඳට ප්‍රතිස්ථාවක් ලැබීම, ඒ තුල හොඳට පළපදියම් වීම, නැවත නැවත ඒකම අරමුණු කිරීම, ඒ ගැන සංස්කරණ කිරීම. ඉතින් ඒ හරහා තමයි අන්න සංස්කරණ හරහා විඥානය හොඳට එතන ප්‍රතිෂ්ඨාවක් ලබන්නේ. හැබැයි නිකන් අපි ඔහෙ දැක්කමත්ින් ඒක තෝරගත්තා, ඒක අඳගත්තා ගියා. ඉතින් එතන අර තරම් විඥානයකට ඒක බැහැගෙන ඒක තුලම සංස්කරණ කර කර කල්පනා කර කර එහෙම ඉන්න තත්වයක් හුඟක් වෙලට අඩුයි කියලා කියන්න පුළුවන්. ඒ නිසා අපි දේවල් දැක්ක පමණින් ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. හැබැයි දැකපු දේ අල්ලගෙන ඒකම කල්පනා කර කර ඒකෙම හිත යොදවමින් ඒකෙම සතුටු වෙමින් ඒක අස්සටම රිංගා ගනිමින් ඉන්දීම තුල තමයි ප්‍රශ්න තියෙන්නේ. ඒ නිසා ඒ අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති කියන කරුණු තුන ගැන තමයි අපි වැඩියෙන් අවධානය යොමු කරන්න තියෙන්නේ. මම දැන් මේ කමිසය දැක්කා. මේ දැකලා මම මේක ගැන කල්පනා කර කර ඒක ගැන සතුටු වෙනවාද? මම මේ විදිහට අඳන් යනවා, මේක ගැන මම අනිත් අය ඉදිරියේ මේ කමිසය නිසා මම කැපිලා පේනවා, නැත්නම් අනිත් අය මේකට මේ කොලොප්පම් කරනවා මේ කමිසය හරි නැහැ කියලා. ඒ විදිහට මම දැන් මේ කමිසය අල්ලගෙන මම දැන් කතාවක් ගොතනවා, ඒකම අල්ලගෙන මම හිතනවා කල්පනා කරනවා. අභිවදති එනකොට මේකමයි මගේ හිතේ දැන් කියවෙන්නේ. කමිසය ගැනමයි දැන් චිත්ත රූප වහල වෙන්නේ. කමිසය ගැනමයි මම කල්පනා කරන්නේ. ඒක ගැනමයි හිත සිතුවිලි පහළ වෙන්නේ. ඉතින් ඒක අස්සටම රිංගගෙන තමයි දැන් හිත තියෙන්නේ. ඉතින් එහෙම තත්වයක් නැත්තම් නාබිනන්දති නාබිවදති නාජ්ජෝසායතිත්‍ත්‍ති කියන තත්වේ නම් දැන් තියෙන. ඒ කියන්නේ මේක දැක්කා එතනින් ඉවරයි. ඒක චිත්තරූපයක්වත් හිතේ නිකන් ලොකුවට පහළ වෙලා නැහැ. මුලින් දැක්කා, එකක් තෝරාගත්තා, ඒක ඇඳගත්තා, ගියා, එච්චරයි. ඊට පස්සේ හිත නිදහස්. හිතර ඒ වෙනුවෙන් විනාඩියක්වත් කාලයක් ගත වෙලා නැහැ. ඒ ඇඳුම ඇඳීම ගැන කල්පනා කිරීමක්වත්, ඒ ගැන කනගාටු වීමක්වත්, ඒක හිතේ මවාගෙන කල්පනා කිරීමක්වත්, සංස්කරණ කිරීමක්වත් ඒ මොකක්වත් වෙලා නැහැ. ඉතින් එහෙනම් අපිට ඒ වගේ තත්ත්වයක් පවත්වන්න පුළුවන් නම් අපි එතන තියෙන එක්තරා අන්දමක සංවරයක්. يعني ඔය සංවර සූත්‍රය කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. ඒ සංවර සූත්‍රයේ දෙහෙමත් විශේෂයෙන්ම මතක් කරන්නේ ඔන්න ඔය කාරණය. අපිට මේ ඇහෙන්, කහිනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන්, මනසින් මේ අරමුණු ගනිද්දි, ඒ අරමුණු වල අර බැස ගැනීමක් කරද්දි, ඒවා අභිනන්දනය කරද්දි, ඒවෙන් සතුටු වෙද්දි, ඒවම නැවත නැවත කියාපාද්දි, ඒවම නැවත නැවත අපේ හිත ඇතුලේ පළපදියම් වෙද්දි, ඒව ඇතුළට අපේ හිත රිංගද්දි, ඒවට අහු වෙලා තියෙද්දි, අන්න එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ, එතන තමයි අසංවරයක් තියෙන්නේ. හැබැයි අපි සංවර වෙනවයි කියලා කියන්නේ මේවා දැක්කා එතනින් ඉවරයි. ඒ ගැන කල්පනා කරන්න යන්නේ, ප්‍රකල්පනා කරන්න යන්නේ, කතන්දර ගොතන්න යන්නේ, ඒකට බැහැ ගන්න යන්නේ, ඒවා හිතේ පළපදියම් කරගන්න යන්නේ, ඒවා නැවත නැවත හිතේ සිතුවිලි වශයෙන් සංස්කරණ කරන්න යන්නේ. දැක්කා එතනින් ඉවරයි, ඇහුණා එතනින් ඉවරයි. ඒ නිසා තේරීමක් කරත් මං හිතනවා ඒක බොහොම ක්ෂණිකව යහුසුලුව කරපු තේරීමක් නම් අර විඥාණයට බැහැගෙන කල්පනා කර කර ඒකෙන් චිත්‍රූප මවමව ඒක අස්සර රිංගගෙන ඉන්න අවස්ථාව සැලසෙන්නේ නැහැ කියලා.
ඔය පහරි ස්වාමී මේ වගේ එහෙම ගැඹුරකට
යන්නේ නැහැ.
යන්නේ
නැහැ. ඔව්. ඔව්.
ගත්තා ඉඳගත්තා. ඒක. ඔව්. තනදී අර සියුම් මට්ටමින් පොඩි මේකක් එනව නේද? එතකොට ක්‍රියාසිත නැහැ නේද කියන ස්වභාවයක් දැනුන නිසා
තමයි. ඔව්.
ක්‍රියාසිතට පොඩි බාධාවක්. හිතම පවත්වන්න බැහැ වගේ ස්වභාවයක් දැනෙච්ච නිසා තමයි.
ඔව් ඇහෙනවා.
මගේ ප්‍රශ්නය අද සූත්‍රයෙන් නම් නෙවෙයි, හැබැයි ස්වාමීන් වහන්සේ දේශනා කරපු සූත්‍රයක්. ස්වාමීන් වහන්සේ සූත්‍ර මාලාවක් තිබ්බා ආනාපාන සති සූත්‍රය කියන එක. ඒ සූත්‍රය ගැන මම 3-4 වතාවක්ම අහලා ඒකේ සෑහෙන කාරණාවන් මට තේරිලා තියෙනවා. ඒක මට ප්‍රයෝජන වෙලා තියෙනවා. ඒකෙදී ස්වාමීන් වහන්සේ ඒ ආනාපාන සූත්‍රයේදී, ආනාපාන සති සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒක ස්වාමීන් වහන්සේ පුන පුනා වගේ කියනවා, හිත ගෙදරට ගේන අදහසක් ගැන තමයි කියන්නේ කියලා. මෙතන ස්වාමීන් වහන්සේ ගෙදර කියන එක මට තේරෙන හැටියට ස්වාමීන් වහන්සේ කියන්නේ, එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දේශනාවෙදි කියන්නේ මේ කයටම එන එක තමයි කියලායි මට හිතෙන්නේ. ඒක නිවැරදිද කියලා දැනගන්න එකක් මට අවශ්‍යතාවයක් තිබ්බා. ඊට පස්සේ දෙවෙනි කාරණාව මට දැනගන්න අවශ්‍යතාවයේ වේදනාව ගැන කියනකොට මේ සූත්‍රයේ ප්‍රීති ගැන විතරයි, ඒක ගැන එහෙම අවස්ථාවකදී ඒකට ඇලීමක් නැතුව පරතෝ බැල්මකින් ඒක ගැන මේකෙ සිටිවිලි රාශියක් එහෙම නැත්නම් ප්‍රීති ඒකේ කලෙක්ෂන් එකක් වගේ තමයි මට තේරෙන්නේ. ඒකටත් ඇලීමක් නැතුව පරතෝ බැල්මකින් බලන ගතියක් තමයි ඒක මට දැනගන්න තියෙන්නේ. මගේ ප්‍රශ්නය මෙතනදී, ඇයි ප්‍රීති විතරක් ගැන මෙතන වේදනාවේදී කතා කරන්නේ? එහෙම නැත්නම් දැන් වෙන සූත්‍රවලදී වේදනාව ගැන කතා කරනකොට නොයෙකුත් ඇඟට දැනෙන මං හිතන්නේ කම්පන රාශියක් එහෙම නැත්නම් වේදනාවල් කියන චලන රාශියක් ඒ වගේ වුණත් අපිට ඒක කියවිලා තියෙනවා මේ සූත්‍රයේදී. ඇයි මට දැනගන්න ඕමනා වෙලා තියෙන ස්වාමීන් වහන්සේ ඇයි ප්‍රීතිය විතර ඒකට අඩංගු වෙන්නේ කියන එක.
හොඳයි. ඇත්තරම මේ ආනාපාන සතිය මූලික කරගෙන යන ගමනේදී හුඟක් වෙලාවට දැන් කායානුපස්සනා කොටසට පස්සේ තමයි වේදනානුපස්සනාව යෙදিলা තියෙන්නේ. එතකොට කායානුපස්සනා කොටසදී අපි සෑහෙන්න සතිය දිනු වීම හරහා සම්පජඤ්ඤය දිනු වීම හරහා ඔය කාය පස්සද්ධිය එන්න පටන් ගන්නවා. ඒ කියන්නේ කායික සැහැල්ලුවක්. එතකොට පස්සම් භයං කාය සංඛාරං කියන මට්ටමට අපි කෙනෙක් පමිනනවා නම් එතෙන්දී හුස්ම රැල්ල පවා හොඳට සංසිඳිලා, ඒ කියන්නේ කය හොඳටම සංසිඳිලා. ඒතර කායික වශයෙන් දුකක් දැනෙන අවස්ථා හුඟක් අඩුයි. මොකද හිත සෑහෙන එකඟ වෙලා සංසිඳිලා, එතකොට කායික වශයෙන් අර දැනෙන කලින් දැනෙච්ච වේදනාවන්, කායික දුක් වේදනාවන් සෑහෙන දුරට අයින් වෙලායි තියෙන්නේ. ඊට පස්සේ තමයි අර ප්‍රීතියක් සුඛයක් කියන මට්ටම් දෙක පෙන්වන්නේ. පීති පරිසංවේදී අසසිසාමිති සික්ඛති, සුඛ පරිසංවේදී අසසිසාමිති සික්ඛති කියලා එතන පැති ඕනනම් දෙකක් ගන්න පුළුවන්. ප්‍රීතිය විතරක් නෙමෙයි සුඛය කියන එකත් ගන්න පුළුවන්. ඉතින් එතකොට අර යන්නේ ආනාපාන සතිය හරහා ආපු ගමනක් නිසා මේ වෙනකොටත් කය හොඳටම සැහැල්ලු වෙලා නිකම් පාවෙනවා වගේ මට්ටමකටපත් වෙලා තියෙන නිසා එයා දැන් අත්දකින්නේ විශේෂයෙන්ම වේදනාවේ එන සුඛ පැත්ත. වේදනාව අවස්ථා තුනකින් විස්තර කරනවානේ සාමාන්‍යයෙන්. එක්ක සැප වේදනා, එක්ක දුක් වේදනා, එක්ක නොදුක් නොසුව වේදනා, උපේක්ෂා වේදනා. එතකොට මෙතනදී විශේෂයෙන්ම මතු කරලා පෙන්නන්නේ අර සැප වේදනාවන්. දැන් මේ සුඛ පරිසංවේදී කියන එක සැප වේදනාවක්. පීති පරිසංවේදී කියන එක සැප වේදනාවක්. ඒතර කායික මානසික වශයෙන් යෝගාවචරයේ අත්දකින ඒ සැප වේදනාවේ ප්‍රභේදයක් තමයි දැන් යෝගාවචරයේ අත්දකින. ඒකේ ස්වභාවයක් තමයි දැන් මේ අවස්ථාවේදී යෝගාවචරයේ අත්දකින. ඒ නිසා අර ආපු ගමන ටික ටික හිත සංසිඳවමින් සතිය දිනු කරමින් ඒකාග්‍රතාවයක් ඇති කරගනිමින් කායික මානසික සැහැල්ලුවක් ඇති කරගමනින් ආපු ගමනක් නිසා එයාට දැන් අත්විඳින්න හම්බෙන්නේ සුව වේදනා තත්වයක්. ඉතින් ඒකයි ඇත්තටම මෙතන සුව වේදනාවම ඉස්මතු කරලා පෙන්නලා තියෙන්නේ. ඉතින් ඒක බුදුරජාණන් වහන්සේ මේ වේදනාවේ ස්වභාවයක් බව මතක් කරලා දෙනවා. මේක සුවයක් කියලා මේකට ඇලෙන්න යන්න එපා, මේක මගේ කරගන්න යන්න එපා. මේක දකින්න මේ ඇවිල්ලා සැප වේදනාවේ ස්වභාවයක්, සැප වේදනාවේ ප්‍රභේදයක්, ස්වභාවයක්. මේකත් මේ වේදනානුපස්සනාවක් කියලා දකින්න. මේකට ලොල් වෙන්න යන්න එපා. මේකෙන් අයින් වෙලා බලන්න. පැත්තකින් ඉඳන් බලන්න. හිත සුවපත් වෙලා තියෙනවා නැත්නම් හිත සැපවත් වෙලා තියෙනවා, හිත පිනා යනවා, හිත සතුටු වෙනවා. ඒ සතුටු වෙන ආකාරය පැත්තකින් ඉඳන් බලන්න. මේ හරහා යන්නේ සැප වේදනාවක්. හරහා යන්නේ ප්‍රීතියක්. හරහා යන්නේ සුවයක්. හරහා යන්නේ සැපයක්. ඔන්න සැප වේදනාව දිහා බලන්න. කියලා එතකොට අපිට ඒ ආපු ගමනට අනුව තමයි මෙතන සැප වේදනා පැත්ත ඉස්මතු වෙලා තියෙන්නේ. ඊට පස්සේ මහත්යාපු අනිත් ප්‍රශ්නය දැන් අර ගයක් විදිහට දකින්න වෙන්නේ කයද කියන ප්‍රශ්නේ. අතන මේක මුලදී කය කියලා හලකන්න පුළුවන්. දැන් අපි කායානුපස්සනා මට්ටමේදී කයම මූලික කරගෙන තමයි කායානුපස්සනා වඩන්නේ. අපි තුමු විශේෂයෙන්ම ඉරියාපත පබ්බයක් එහෙම ගත්තොත් මේ කය පවත්වන ඉරියව් හතර හිටගෙන ඉන්න එක, ඇවිදින එක, ඉඳගෙන ඉන්න එක, සැතපීලා ඉන්න එක, විතර මෙන්න මේ ඉරියව් හතර තමයි කය බහුල වශයෙන් පරිහරණය කරන්නේ. එතකොට මේ කයටමයි අවධානයක් යොමු කරන්නේ. ආනාපාන සතිය වඩද්දිත් එතකොට කයටමයි අවධානයක් යොමු කරන්නේ. ධාතු මනසේ කාර්යයක් වඩද්දිත් කයටමයි අවධානය යොමු කරන්නේ. එතකොට නිකන් කය තමයි යාගේ මේ වැඩිම ඇසුරක් පවත්වන අරමුණ බවට පත් වෙන්නේ කායානුපස්සනාවේදී. ඉතින් එතකොට කය ඇසුරේම හිත ඉන්න පටන් ගන්නවා. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් ඔය කායගත සති සූත්‍රයේදී එහෙම බුදුරජාණන් වහන්සේ නැවත නැවත මතක් කරනවා. අජ්ජත්ත මේව චිත්තං සම්තිට්ඨති සම්නිසීදති ඒකෝදි හෝති සමාධියති. ඇතුළතම හිත ඉන්න පටන් ගන්නවා. ඇතුළතම හිත හොඳට සංසිඳෙන්න පටන් ගන්නවා. කය ඇසුරේම ඉන්න පටන් ගන්නවා. වෙන වෙන තැන්වල දුවන්නේ නැහැ. දැන් කයම ආශ්‍රය කරගෙන හිත ඉන්න පටන් ගන්නවා. ඉතින් ඒක වැදගත්. හැබැයි මෙතනින් අදහස් කරන්නේ දිගටම කයම ඇසුරු කළ යුතුයි කියලා. කායනුපස්සනා මට්ටමේදී දිගටම කය ඇසුරේ හිත පවත්වා ගැනීම වැදගත්. ඒ තුලින් නුවණක් උපදවා ගැනීමත් වැදගත්. ඊට පස්සේ වේදනානුපස්සනා මට්ටමකට එනකොට වේදනාව නැවත නැවත ඇසුරු කරමින් ඒ තුලින් නුවණක් උපදවා ගැනීම වැදගත්. ඊළඟ චිත්තානුපස්සනා මට්ටමට එනකොට වඩ වඩා හිත දිහා බලමින් හිත ඇසුරු කරමින් හිත අධ්‍යයනය කරමින් ඒ තුලින් නුවණක් උපදවා ගැනීම වැදගත්. හැබැයි දැන් චිත්තානුපස්සනා මට්ටමේම දැන් මහත්තයා ආනාපාන සති සූත්‍රය මුල් කරගෙන අහපු නිසා චිත්තානුපස්සනා මට්ටමේම අවසාන පියවරේදී බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ විමෝචයං චිත්තං අස්සසිසාමිති සික්ඛති විමෝචයං චිත්තං පස්සසිසාමිති සික්ඛති. දැන් මේ හිත නිදහස් කරගන්නවා. ඒතොර හිත නිදහස් කරගනින්දී ආයි කය ඇසුරු කිරීමක් ගැන කතාවක් නැහැ. වේදනාවක් ඇසුරු කිරීමක් ගැන කතාවක් නැහැ. හිත ඇසුරු කිරීමක් ගැන කතාවක් ඇත්තෙත් නැහැ. ක්‍රමානුකූලව එයා ආවා සියුම් කරගෙන ආවා. හැබැයිලා අන්තිමට හිත දිහා බලාගෙන හිටියා හිතෙත් වෙන විවිධ ස්වභාවයන් අතහැරලා දැම්මා. වේදනාවන් සංඥාවන් ඔක්කොම ටික අතහැරලා දැම්මා. චිත්ත රූප අතහැරලා දැම්මා. සංඥා අතහැරලා දැම්මා. හිත සම්පූර්ණයෙන්ම සංස්කරණ නොකර නිදහස් කළා. එතකොට දැන් කයත් ඇසුරු කරන්නේ නැහැ. වේදනාවත් ඇසුරු කරන්නේ නැහැ. හිතේ එන සංස්කාර ඒ මොකක්වත් ඇසුරු කරන්නේත් නැහැ. ඒ නිසා මුලදී නිකන් අපිට තේරෙනවා මේ කයටමයි හිත යොමු කරන්නේ කියලා. එහෙම ස්වභාවයක් තියෙනවා. හැබැයි පස්සේ ඒවත් ප්‍රමාණිකෝලව අවබෝධ කරගනිමින් අතහරිමින් යන මාර්ගයක් තමයි දේශනා කරලා තියෙන්නේ. නෑ එහෙම කියන්න බෑ. එතන තමයි පැටලිලා තියෙන්නේ. දැන් එතන හිටපු ඒ ಭಾರತೀಯ දාර්ශනිකයන් උත් පටලව ගත්ත தත්ත්වය තමයි ඔන්න ඕක. ඒ කියන්නේ ඒගොල්ලෝ කියන්න ගත්තා දැන් මේ දීගිරි තියෙනවා, මේ දීගිරි වල දීගිරි අස්සේ කිරිත් තියෙනවා කියලා කෝෂ කියලා ප්‍රතිපදාවක්, මොකද කෝෂ න්‍යායක් ඒගොල්ලෝ කියන්න ගත්තා. එතන තියෙන තනිකර ආත්ම සංකල්පනයක්. يعني මේක නිකන් අපි නොනැසී තියෙන යම්සි දෙයක් තියෙනවා කියලා ගත්ත ගැනීමක් එතන තියෙන්නේ. නමුත් මෙතන තියෙන විපරිණාමයක්, වෙනස් වීමක්. මුලින් කිරි තිබුණා, ඒක වෙනස් වුණා. වෙනස් වුණාට පස්සේ ඔන්න දීගිරි බවට පත් වුණා. දැන් ඊට පස්සේ ඔන්න තියෙන දීගිරි. මේ දීගිරි වෙනස් වුණා. දැන් ඔන්න ඒක බටර් බවට, නවනීත බවට පත් වුණා. ඉතින් ඒක වෙනස් වුණා ඔන්න වෙඬරු බවට, මොකද්ද මේ අපිටම ගිතෙල් බවට පත් වුණා. ඒකත් ඔන්න වෙනස් වුණා. ඔන්න ගිතෙල් මණ්ඩ බවට පත් වුණා. ඉතින් එතකොට මේ තනිකර වෙනස් වීම රාශියක් තියෙනවා. දැන් අපි දැන් මේක ලෝකෙට දැම්මොත් අපිටම මනුස්ස ලෝකේ ඉන්නවා. ඊට පස්සේ දැන් ඔන්න අපිටම යා දිව්‍ය ලෝකෙට යනවා. දැන් එතකොට ඉන්නේ එතන දිව්‍යාත්ම භාවයක් තියෙන. දැන් මනුස්සාත්ම භාවය නැහැ. නැසෙ අපිටම දැන් යා දිව්‍යාත්ම භාවය ඉඳලා ඔන්න අපායට යනවා. දැන් දිව්‍යාත්ම භාවය නැහැ. දැන් තියෙන අපායාත්ම භාවය. ඒසෙ ඒකෙන් අපිටම ඔන්න මනුස්ස ජීවිතේ දෙනවා. දැන් ආයෙත් තියෙන මනුස්සාත්ම භාවය ඒක අර කලින් මනුස්ස ජීවිතේට සම්බන්ධයක් නැහැ. දැන් මේ යන પરම්පරාව, චිත්ත પરම්පරාවක් තියෙන්නේ කර්මානුරූපව ලබන ඊළඟ මට්ටමක් මිසක් මෙතන ආයි කැරකිලා එතෙන්ට එමක් ගැන කතා කරන්න බෑ. අපිට නිකන් ස්ථාන වශයෙන් හිතන්න පුළුවන් එයා දැන් මේ ආයිත් මනුස්ස ලෝකෙටම ආවේ කියලා. නමුත් එයාගේ ජීවිත ප්‍රවෘත්තිය දිහා බැලුවොත් එයාට මේ ආපහු අතීතයට යාමක් නෙමෙයි මේ වෙලා තියෙන්නේ. මේ අතීතයට යාමක් නෙමෙයි මේ ඊළඟ භවයේ වශයෙන් දැන් මෙයා මනුෂ්‍යාත්ම භාවයක් ලැබලා තියෙනවා. ඊට පස්සේ ඊළඟ ආත්ම භාවය වශයෙන් අපි දුන ආයත අපායට ගියා. ආයත වෙන මනුස්ස ලෝකෙට ආවා. ඉතින් මෙහෙම මෙහෙම පෙරලි පෙරලි යනවා. ඒ කලින් හිටපු තැනට ආවා කියන එකෙන් අදහස් වෙන්නේ නැහැ එයා අතීතයට ගියා කියලා. ඒතොර මේ අතීතයයි වර්තමානයයි අනාගතයයි කියන එක පටලවා ගන්න නැතිව ව්‍යවහාර කිරීම තමයි වැදගත් වෙන්නේ. ඒක තමයි ලෝක සම්මුතිය. අතීතයේදී නම් අපි වුණා කියලා කියනවා. අනාගතයේදී නම් අපි වන්නේය කියලා කියනවා, වෙයි කියලා කියනවා. මේ වන්නේය කියලා කියනවා වර්තමාන වශයෙන් නම් වෙයි කියලා කියනවා. එතකොට මෙන්න මේ ව්‍යාකරණය අපි පටලවා ගන්න නැතුව පාවිච්චි කරනවා. එතකොට අපිට කමියුනිකේට් කරන්න ලේසි. සංනිවේදනය පහසුයි.
එහෙමයි සරණත්. එතකොට අර අපි දැන් ඔබ වහන්සේක ලස්සන්ට පැහැදිලි කරා මේ. ඒ කියන්නේ දැන් අපි හිතාගෙන ඉන්නවා මේ අපෝ බෑක් ටු
එකම වතුරට එකම ගඟට දෙපාරක් කකුල දාන්නේ නැහැ කියලා කියනවනේ නේද? කලින් මොහතර කලින් කකුල දැම්මට ඊට පස්සේ ආයි දානකොට ඒ වතුරට ඒ ගිහිල්ලා ඒ ගලාගෙන ගිහිල්ලා ඒ වගේ තමයි. ඉතින් අපිත් මේ සංස්කාර මේ ස්කන්ධයන් මොහතක් මොහතක් පාසා ඇතිවී නැතිවී යන්නේ. ඒ අවසන් වෙච්ච බිඳිච්ච නිරුද්ධ වෙච්ච සංස්කාර ටිකට අපි අතීතය කියලා කියනවා. මේ මොහොතේ පවතින ටිකට වර්තමානයේ කියනවා. තාම පහළ නොවෙච්ච ටිකට අනාගතය කියලා කියනවා. ඉතින් අපි ඇත්තටම ඔය කාලය නිර්ණයෙන් අයින්වීමක් කාලමානයෙන් අයින්වීමක් ගැන ඇත්තටම විපස්සනාවේදී කතා කරන්න පුළුවන්. එයා ගැඹුරකට ආවහම එයා කාලයක් ගැන යාට දැන් හැඟීමක් නැහැ. මේ මොහොතේ විතරයි එයා ජීවත් වෙන්නේ. ඊළඟට මානයක් ගැන හැඟීමක් නැහැ. කෙනෙක් ගැන, පුජ්‍යලයක් ගැන, මමෙක් ගැන හැඟීමක් නැහැ. එයා මේ මොහොතේ කාලය ගත කරන්නේ. ඉතින් එතකොට ඉතින් අපිට අර සම්මුතියෙන් ඉවත් වීමක් ගැන ඉතින් කතා කරන්න පුළුවන්. නමුත් සාමාන්‍යයෙන් අපි ලෝක සම්මුතිය ඉඳන් කතා කරද්දී අපිට ඒ නැවත අතීතයට යෑමක් සිද්ධ වෙන්නේ නැහැ. මේ අතීතේ මෙනෙහි කිරීමක්, අතීතය ගැන කතා කිරීමක් කරන්න පුළුවන්.
බුදුරජාණන් වහන්සේ කියනවා බුදුරජාණන් වහන්සේ ගැන මේ සරණ ගිහිල්ලා ඉන්න, ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ මතක් කරන්න අර සජග්ග සූත්‍රයේ එහෙම අර විතරම කියනවා මේ මැරෙන වෙලාවක මොන හරි ප්‍රශ්නයකදී බුදුරජාණන් වහන්සේ මතක් කරද්දී දැන් ඔක්කොම ශ්‍රාවින් වහන්සේ පෙන්නලා දුන්නා අර පළවෙනි ධ්‍යාන මට්ටමක ඉන්නවා නම් එයාට ඒක වශී කරලා තියෙනවා නම් ඒ වගේ සුගති කෙපදීමේ අවස්ථාව එයා සැලසෙනවා කියලා. එතකොට දැන් අපි මේ එහෙම ඥාන මට්ටමකට හිත දියුණු කරලා නැති කෙනෙක් ස්වාමීන් වහන්සේ මොනවද සාමාන්‍යයෙන් කළ යුත්තේ මේ හැම වෙලේම? දැන් අපි කියනවා මරණ මංචකේදී තමයි මේක ප්‍රධානම දේ. ඊළඟ දැන් අපි අශෝකාදී රාජ්‍යා මල්ලිකා දේවිය ගැන කතා කරද්දී අපි දකිනවා ඒ කට්ටිය කොච්චර මේ ධර්මයට නැඹුරු වෙලා හිටියත් අවසාන මොහොතේ ඇති වෙච්ච චිත්ත ශක්තිය නිසා මේ අපාය දිසන් ලෝකෙ ඉපදුනා කියලා. එතකොට දැන් අපි ඒවෙන් මොන වගේ ආදර්ශයක්ද ස්වාමීන් වහන්සේ අරගෙන අපේ හිත සකස් කරගත යුත්තේ කියලා වගේ කියලා දෙන්න පුළුවන් නම් බොහොම පිස්සු.
ඔව්, ඇත්තටම ඉතින් දැන් එතන අපි දැන් මේ අපි කතා කරන එක්සෙප්ෂන්ස් දෙකක්. ඒ කියන්නේ අපි කෝටි ගණන් පිරිසක් ඉඳලා තියෙනවා බුදුරජාණන් වහන්සේ කියපු ප්‍රතිපදාවක් අනුගමනය කරපු. ඉතින් ඒ අය අපිටම බහුලීකృత කරලා තියෙනවා කුසල මාර්ගයක්. ඒ බහුලීකරපු කුසල මාර්ගයෙන් ඊට පස්සේ අපිටම ඒ අය මිය ගිහිල්ලා අපිටම කුසලට අනුරූපව සුගතිගාමීව ඉපදිලා තියෙනවා. හැබැයි දෙන්නෙක් ඒ අතරින් ඒ අයට ඒ අන්තිම මොහොතේදී වෙන දෙයක් මතක් වෙලා හිත පොඩ්ඩක් විපිලිසර වෙලා වෙන පැත්තකට ගිහිල්ලා තියෙනවා. ඉතින් අපි අර දෙන්න ගැන කතා කරනවා අර කෝටි ප්‍රකෝටි ගාණක් ඒ නිවර්දි ප්‍රතිපදාවක් අනුගමනය කරලා ඊට අනුරූපව සුගතිගාමි වීම ගැන අපිට ටිකක් අමතක වෙන ගතියකුත් තියෙනවා. තවත් පැත්තකින් හැබැයි ඕකෙම තව දෙයක් තමයි යම්සි කෙනෙක් ආයමත් නොපිරිහෙන තත්වයකට පත් වුණා නම් දැන් එතකොට මේ කොයිතරම් ප්‍රශ්න ඇති වුණත් අන්තිම මොහොතේ විපිරිසර භාවයක් ආවත් බුදුරජාණන් වහන්සේ කියනවා යා නොපිරිහෙන තත්වයකට පත් වෙච්ච කෙනෙක් කියලා. දැන් උදාහරණයක් වශයෙන් මහානාම ශාක්‍ය රජතුමා මේ බුදුරජාණන් වහන්සේගෙන් ඇවිල්ලා ප්‍රශ්නයක් අහනවා. ස්වාමීනි මම මේ ඇතැම් වෙලාවට මේ රාජ්‍ය සභාවට යන අතරේ මේ දමනය නොවෙච්ච ඇතෙක් ගාවටත් යන්න වෙනවා. ගිහිල්ලා ඌව දමනය කරන්න මට සිද්ධ වෙනවා. දමනය නොවෙච්ච කලබල කරන අස්සෙක් ගාවටත් යන්න වෙනවා. මට ඒ සතාව දමනය කරන්න හික්මවන්න මට සිද්ධ වෙනවා. සමහරවිට මම මේ රාජ්‍ය සභාවේදී විවිධ ප්‍රශ්න වලට මැදි වෙනවා. ඒවා කතා කරන්න සිද්ධ වෙනවා. ඉතින් මේ වගේ කලබලකාරී අවස්ථාවකදී මට ඔබ වහන්සේව සිහි වෙන්නේ නැහැ. මට ඔබ වහන්සේව ධර්ම රත්නය, සංඝ රත්නය මට සිහි වෙන්නේ නැහැ. ඒ අවස්ථාවේදී මම මියගියොත් මට මොකද වෙන්නේ? දැන් හොඳ ප්‍රශ්නයක් නගන්න. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා, හැබැයි ඔබතුමා දීර්ඝ කාලයක් තිස්සේ ශ්‍රද්ධාවක් පරිභාවිත කරලා තියෙනවා. දීර්ඝ කාලයක් තිස්සේ මේ හිත ශ්‍රද්ධාවකින් ප්‍රගුණ කරලා තියෙනවා. දීර්ඝ කාලයක් තිස්සේ මේ බුදුරජාණන් වහන්සේ ගැන මෙනෙහි කරලා තියෙනවා. දීර්ඝ කාලයක් තිස්සේ ධර්මය මෙනෙහි කරලා තියෙනවා, ප්‍රගුණ කරලා තියෙනවා. සංඝයා ගැන මෙනෙහි කරලා තියෙනවා, ප්‍රගුණ කරලා තියෙනවා. ඒ තත්ත්වයන් තමන් තුළ දියුණු කරලා තියෙනවා. ඒතර මේ දීර්ඝ කාලයක් තිස්සේ ඒ තත්ත්වයන් හිතේ දියුණු කරපු නිසා, එහෙමනම් අර වගේ කලබලකාරී අවස්ථාවකදී මිය ගියත් ඒ දීර්ඝකාලීනව ප්‍රගුණ කරපු தත්ත්වයට තමයි හිත ඊළඟටපත් වෙන්නේ. මරණයෙන් පස්සේපත් වෙන්නේ අර ඒ අන්තිම මොහොතේ කලබලකාරී වීම ඇත්ත. නමුත් හිත ඊළඟ භවයේදී උපත ලබන්නේ ඒ කලබලකාරී වීමේ தත්ත්වයම මත නෙමෙයි, අර දීර්ඝකාලයක් ඔබ ඇසුරු කරපු වඩපු ශ්‍රද්ධාවේ ගුණයේ ඊට අනුරූප தත්ත්වයක තමයි උපත ලබන්නේ. ඉතින් ඇත්තටම මේක ඉතින් එතුමා සෝවාන් සකදාගාමි මට්ටමක හිටපු ආර්යයන් වහන්සේ නමක්. ඉතින් ඒ නිසා කෙනෙකුට කියන්න පුළුවන් මේක ගැලපෙන්නේ ආර්ය මට්ටමකට විතරයි කියලා. නමුත් ඉතින් පොදුවේත් අපිට සලකන්න පුළුවන් දැන් කර්මයකදී ඇත්තටම ආචින්න කම්ම කියලා කියන්නේ ඔකට තමයි. ඒ කියන්නේ අපි දීර්ඝ කාලයක් වශයෙන් ප්‍රගුණ කරපු නැවත නැවත පුහුණු කරපු తত্ত্বය අපේ හිතට නිතැතින් මතුවෙන්න පුළුවන්. ඉතින් අපි මරණ මොහොත ගැන අපි දන්නේ නැහැ. මරණ මොහොතේදී කොයි විදිහට ටක් ගාලා මේක මෙහෙව ගන්න පුළුවන් තරම් ශක්තියක් අපිට ලැබෙයිද කියලා කියන්න දන්නේ නැහැ. නමුත් හිත පුහුණු කරලා තියෙනවා නම් යම්සි දහමක් විශේෂයි. ඒ පැත්තරම නම් අපි හරව ඉඳලා තියෙන්නේ. ඒත් එහෙමනම් මරණින් මත්තෙත් ඒ පැත්තරම තමයි හිත හැරෙන්නේ. මොකද මේ පුහුණුවක් නැති වෙන්නේ. හිත කියන්නේ තනිකර පුරුද්ද මත දුවන ගතියක්. ඒකට අපි පුරුදු කරන්නේ හැම තිස්සෙම කුසල පැත්තකට නම් ඒ පැත්තර නම් වන්නේ. එතකොට මරණයෙන් මත්තෙත් ඒ පැත්තරම තමයි නැන් වෙන්නේ. ඒ නිසා අර කියපු ප්‍රශ්නය, ඒ කියන්නේ අන්තිම මොහොතේදී ගති නිමිති පහළ වුණාට මොකක් ඒක තීරණය වෙන්න පුළුවන්. නමුත් ඒක ඉතින් කැටි කාලය කියලා කියන්නත් පුළුවන්. දැන් මල්නිකාව වුණත් ඒ දවස් 7ක් හිටියා කියනවා. ඊට පස්සේ ඉතින් එයාගේ කුසලය නැවත පළ දුන්නා. නැවතත් එයා ගිහිල්ලා දිව්‍ය ලෝකෙක උපත ලැබුවා. නැවතදී අර දවස් 7කට එයාගේ අකුසලය විපාක දුන්නා. හැබැයි ඉතින් ඊට පස්සේ දීර්ඝ කාලින වශයෙන් කුසලයක විපාක ලබන්න මුක්ති විඳින්න අවස්ථාවක් සැලසුණා. ඉතින් දෙපැත්තෙන්ම බලන්න වෙනවා අපිට ප්‍රශ්නය අතීත මේ අවසන් මොහොත ගැන විතරක් නෙමෙයි අපි සලකන්න තියෙන්නේ. ඊට මෙහාදී අපි මොනවාද කළේ? අපි පුරුදු කළේ මොනවාද? අපේ හිතේ ප්‍රගුණ කළේ මොනවාද? හිත මෙහෙව්වේ මොන අන්දමින්ද කියන එක මත අපිට ඊළඟ භවයේ තීරණය කරන්න වෙනවා.
ඊළඟ දහම් ගැටලුව හරිශ්චන්ද්‍ර මහතාට ඉදපත් කරන්න පුළුවන්.
ඇහෙනවා.
ඒක දර නෑ. එමත් දැන බුදුහාමුදුරුවෝ දීලා තියෙන වචකොත්ත සූත්‍රයේදී ඉන්නට කොහෙද ගියේ කියන වගේ දේවල් තමයි මම තේරුම් ගත්තේ. කියන්නේ මේක අපි ආපස්සට අනාගතයේ තිබ්බ තත්වය ගැන සොයන එකවත් නෙවෙයි, අපි වර්තමාන තත්වය ඒකයි. ඒකත් එක්කම සමිනාස මම තේරුම් ගත්තේ බුදුහාමුදුරුවෝ මෙතනින් අපිට දෙන්න හදන දේ තමයි ඒක සංඥා උපයිච්ඡන්ති, ඒක සංඥා නිරුච්ඡන්ති. ඒ කියන්නේ මොන වගේ සංඥාවක් අපි ඇහැගෙන ඉඳියත් ඒ සංඥාව අපිට නිරුච්ඡන්තිනවා, ඒක නැති වෙනවා, ඒක පරිණාමයටපත් වෙනවා කියන දේ තේරුම් ගත්තාම අපිට ඒ සංඥාවෙන් බැහැ ගන්න අයින් වෙන්න පුළුවන්. ඒක තමයි අර මම හිතන්නේ අර ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉස්ලවි අදහසක් අරගෙන සංඥා නෑ මට තාමත් සිත් ඇති වෙනවා, ඒ සිත් වලින් මට අයින් වෙන්න පුළුවන් කියන දැඩි අදිස්ථානය අරගත්තාම ඒ තත්ත්වයට පත් වෙනවා කියන එක අර අපි අපේ තියෙන ආත්ම කියන දෘෂ්ටි එක්කම මම හිතන්නේ එවැන් ඉවත් ගන්න උත්සාහ කියලා තමයි මම තේරුම් ගත්තේ. වහන්සේගෙන් ඉල්ලස්නේ ඒක පැහැදිලි තේරුම් ගැනීම හරිද කියන එක
කියන්න පුළුවන්. එහෙම කියන්න පුළුවන්. ඒ කියන්නේ මහත්තයා කිව්වා වගේ දැන් විශේෂයෙන්ම මෙතන කියන්නේ වැදගත් කාරණේ තමයි සික්ඛා ඒකා සංඥා උපජ්ජති, සික්ඛා ඒකා සංඥා නිරුද්ධති කියන කාරණේ. කියන්නේ මේ මුළු මුලින් විස්තර කරපු මේ මුළු ප්‍රතිපදාවම පදනම් වෙලා තියෙන ඔන්න ඒ කාරණේ මත. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ යම් කිසි පුහුණුවක් හරහා අපිට ප්‍රයෝජනවත් වෙන සංඥා මට්ටමක් උපදව ගන්න පුළුවන්. ඒ වගේම ඒක උපදවනකොට අපිට නිෂ්ප්‍රයෝජන වෙච්ච, අපිට හානි කර වෙච්ච, රළු වෙච්ච සංඥා මට්ටම බැහැර කරන්නත් පුළුවන්. ඒතර ඒ රළු ඕලාරික සංඥා මට්ටම බැහැර කළා සූක්ෂම වැදගත් ප්‍රයෝජනවත් සංඥා මට්ටමක් උපදවා ගන්න එක තනිකරම ප්‍රතිපදාවක් මත පුහුණුවක් මත කරන්න පුළුවන් කියන එක තමයි බුදුරජාණන් වහන්සේ මෙතන දේශනා කරන්නේ. මතක් කරලා දෙන්නේ, මතු කරලා දෙන්නේ. ඉතින් එතකොට ඒක තමයි දිගටම මේ නැවත නැවතම මේ එකින් එක පත් කරගෙන එන්නේ. ඊටසේ යම් අවස්ථාවක හැබැයි යා අර රැඩිකලි හිතුවොත් දැන් මේ කරා ඇති මෙහෙම දැන් ඊළඟ එකකට යන්න අවශ්‍ය නැහැ, මෙතනින් මම නවත්තනවා. අලුත් එකක් මට වුමනා නැහැ. මම චේතනා පහළ කරන එක නවත්තනවා, සංස්කරණ කරන එක නවත්තනවා, චේතනා පහළ නොකර ඉන්නවා, සංඥා උපදවන් නැතුව ඉන්නවා කියලා යා අන්න එතන ඒ තීරණය ගත්තා නම් අන්න එතනින් තමයි නිරෝධයක් සාක්ෂාත් කරන්නේ, නිරෝධයක් ස්පර්ශ කරන්නේ, යාට අවස්ථාව සැලසෙනවා කියලා කියන්නේ. හොඳයි.
ඊළඟ කෙනාට අවස්ථාව ලැබෙනවා සමීර මහතාට.
පෙරවන් සරණයි ස්වාමීන් වහන්සේ, මාව ඇහෙනවද?
ඔව් ඇහෙනවා.
ස්වාමීන් වහන්සේ බොහොම පිං ඇත්තටම මේ දේශනා මාලා පවත්වනවටත් ඉතින් ප්‍රමහාදීකෙන් කරව වෙබ්සයිට් එකට හැමදාම මේ දේශනා මාලාවල් ටික අප්ලෝඩ් වෙනවට පළවෙනි දේ තමයි ඉල්ලීම චූටි මේ පොට්ටපාද සූත්‍රයේ අදාළ PDF එකක්
මං අද දාන්නම් සමීර. මේ මොකද තාම මට මේ ඒක අප්ලෝඩ් කරන්න බැරි වුණා. මම අද ඒක බොහෝ විට වෙබ්සයිට් එකට අප්ලෝඩ් කරන්න පුළුවන්.
මගේ ප්‍රශ්නේ සමීරවස මේ වහන්සේ ඇත්තම කියන මේ සිතුවිලි දිහා බලන්න කියන දේ කියනවා. නමුත් ඇත්තටම දැන් සතියෙන් සිටින සෑම වෙලාවකම මට දැනෙනවා මේ අපි දන්න අරමුණෝ මට පේනවා. කියන්නේ හැම ස්පර්ශයෙන් වේවා හැම වේවා ඒ එනවා කියලා පේනවා. ඊට පස්සේ ඊට අමතරව ඊට ඒකෙතන තවත් සූක්ෂම ආකාරයෙන් මේ සිතුවිලි මෙතන ඇති වෙන සිතුවිලි දිහා බලීමේ අපහසුතාවයක් තියෙනවා. මේ කොයි වගේ සිතුවිලිද එන්නේ, ඒ වගේ එහෙම වහන්සේට පුළුවන් ද පොඩ්ඩක් ඒ ගැන පොඩ්ඩක් හවුදුරටත් කෙටි අවවාදයක් ලබා දෙන්න. සිතුවිලි දිහා බලන්නේ හරියට කොහොමද කියලා පොඩ්ඩක්.
ඔව් ඒක ඇත්තන අපිට මුලදී ටිකක් සිතුවිලි ගොන්නක් තමයි අහුවෙන්නේ. මොකද අපේ හිතේ තාම සතිය තීව්‍ර වෙලා නැති නිසා අපිට අහුවෙන්නේ මේ සිතුවිලි රාශියක් එකට නිකන් පොදි කන අවස්ථාවක් තමයි අපිට මුලදී අහුවෙන්නේ. ඉතින් හැබැයි එතකොට මේ ඒකේ සිතුවිලි කියන එකට වඩා සමහරට මේක රාග මට්ටමක්, මේක නිකන් ද්වේෂ මට්ටමක් කියලා තත්ත්වයකනුත් සමහරට අහුවෙන්න පුළුවන්. හැබැයි දැන් ඕක කරන්න ඊට පස්සේ දැන් ඔය අපි මේ ද්වේෂයට රාගයට අනුග්‍රහ කරන එක අඩු වෙලා අපි එකෙන් අයින් වෙලා ඒක දිහා බලන්න පුරුදු වෙනවා. අපි නිකන් ඒකේ වහලෙක් බවට පත් වෙන්නේ නැහැ. ඒකට අනුව අපි ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අපිට පුළුවන්කමක් ඇති වෙනවා ඒකෙන් අයින් වෙලා ඒක දිහා බලන්න. දැන් මොකද වෙන්නේ? මේ සිතුවිලි අර එක පොදිය පොදියක් වශයෙන් නෙමෙයි, දැන් පොඩ්ඩක් මේවා ලිහෙන්න ගන්නවා. මේවා අතර නිකන් පොඩි පොඩි හිඩැස් පේන්න ගන්නවා. දැන් මෙතන එකක් ඇරෙන එකක්, එකක් පත එකක් ඕවර්ලැප් වෙලා එන සිතුවිලි රාශියක් නෙමෙයි. දැන් නිකන් එකක් පස්සේ එකක්, එකක් පස්සේ එකක් එන සිතුවිලි රාශියක් වගේ දැන් ඔන්න යෝගාවචරයේ කක් දකින්න ගන්නවා. එතකොට අර එයාට වෙන්වෙන් වශයෙන් හඳුන ගන්න පුළුවන් සිතුවිලි ටික. දැන් එයා එක සිතුවිල්ලක් දකිනවා, තව සිතුවිල්ලක් දකිනවා, තවත් සිතුවිල්ලක් දකිනවා. දැන් එයාට ඇත්තටම හරිම පැහැදිලිව මේ සිතුවිලි වෙන්වෙන් වශයෙන් දැක ගන්න පුළුවන්. ඉතින් ඒක ටිකක් කල් යනවා. මේක අපි නැවත නැවත කරන්න කරන්න අර පහළ වෙන සිතුවිලි ප්‍රමාණය අඩුවීමත් එක්ක තමයි අපිට ඔය අවස්ථාව සැලසෙන්නේ. දැන් මුලදී අපි හිතමු විනාඩියකට සිතුවිලි 100ක් විතර පහළ වුණා නම්, ඉතින් මේ මට්ටමේදී සමාලාවට අපිට වෙන්වෙන් වශයෙන් දැක ගන්න අමාරුයි. නිකන් එක පොදියට අහු වෙන්නේ. හැබැයි තවත් කාලයක් යනකොට විනාඩියට ඔන්න සිතුවිලි 50යි පහළ වෙන්නේ. තවත් කාලයක් යනකොට අපිට ඔන්න විනාඩියට සිතුවිලි 30යි පහළ වෙන්නේ. තවත් කාලයක් යනකොට විනාඩියට සිතුවිලි 10යි පහළ වෙන්නේ. ඉතින් එතකොට මේ අතර ගැප්ස් තියෙනවා. එක සිතුවිල්ලකට පස්සේ ඊළඟ සිතුවිල්ල එන්න තප්පරයක් දෙකක් ගත වෙනවා. එතකොට මේ එක සිතුවිල්ලක යථා ස්වභාවය හොඳටම යාට දැක ගන්න පුළුවන්. මෙයා කොහොමද එන්නේ, මෙයා කොහොමද ඉන්නේ, මෙයා කොහොමද යන්නේ කියලා එයාට මේ එක සිතුවිල්ලක් ගානේ දැක ගන්න පුළුවන්. ඉතින් ඒ தත්ත්වයට එනකොට තමයි අන්න හිතේ පැහැදිලි බව වර්ධනය වෙන්නේ. එයාට චිත්තානුපස්සනාව හරහාම නුවණක් වැඩෙන්න ගන්නෙ. සමුදේ ධම්මානුපස්සීව, වය ධම්මානුපස්සීව ඔය මට්ටම් එයාට හොඳටම තේරෙන්න ගන්න චිත්තානුපස්සනාවේදී. ඔන්න ඔය විදිහට අර එකක් පස්සේ එකක් සිතුවිලි ටික දැක ගන්න පුළුවන් වුණා. ඒක ටික ටික තව තව දියුණු කරන්න දියුණු කරන්න අපි ඒ කියන්නේ සිතුවිලි වලට අහු වෙන ගතිය අඩු වෙන්න අඩු වෙන්න, ප්‍රපංච කරන එක අඩු වෙන්න අඩු වෙන්න සිතුවිලි පොදිය ලිහෙන්න ගන්නවා. එකෙනිය දැනට තියෙන්නේ කාර අවුල් වෙච්ච නූල් බෝලයක් වගේ. මේ පස්සේ මේ දේවල් වල නූල් පේන්න ගන්නවා. ඊට පස්සේ මෙන්න මෙතනින් ඇද්දොත් නම් මේක ලිහෙනවා කියලා තේරෙන්න ගන්නවා. ඊට පස්සේ මේක අපි අවුල් කරනවා වෙනුවට ලිහන්න පටන් ගන්නවා. දැන් ඊට පස්සේ පොඩ පොඩ ලිහෙනවා. දැන් අපි නිකන් අද සිතුවිලි වලට අනුග්‍රහ කරන හැටි, අපි කෑලි මූට්ටු කරන හැටි, අපි අතින් කෑලි දාන හැටි, ඒව ඔක්කොම දැකලා ඒවා අපි නොකර ඉන්නවා. එතකොට අන්න මේක තව තව ඉක්මනට නැති වෙලා යනවා. සිතුවිලි ඇවිල්ලා ඒගොල්ලොම යනවා. අපිට වැඩිය නඟලන්න දෙයක් නැහැ. ඊට පස්සේ දැන් ඉතින් එකක් පස්සේ එක්කෙනෙක් මේ වෙන් වෙන් වශයෙන් එනවා. අපිට ඒගොල්ලෝ එතකොට පැහැදිලිව දැක ගන්න පුළුවන්.
පැහැදිලි ස්වාමීන් වහන්සේ.
හොඳයි.
හොඳයි.
හොඳයි. හොඳයි. දරුවන් සන්නයි.
ඊළඟ දහම් ගැටලුව සල්විට ඉදිරිපත් කරන්න පුළුවන්.
අවසරයි ස්වාමීන්
වහන්සේ. ඔව්.
මම මීට මාස 7කට විතර වහන්සේගෙන් අන්තිමටම උපදෙස් ගත්තේ. මේ මම ගොඩක් ධ්‍යාන වඩපු හින්දා මේ ධ්‍යාන හරහා සමථය හරහා මේ සිතුවිලි නැති තැනකට එනවා. ඒ ටික මම කිව්වා ඔබ වහන්සේට අනිශ්චිතව ඉන්නවා. ගොඩක් වෙලාවට මේ සිතුවිලි ඇත්තේද නැත නැත්තේද නැත තත්ත්වයක ඉන්නවා. එතකොට භවන්සේ මට කිව්වා භාවනාව අතහැරලා මේ සාමාන්‍ය ජීවිතයේදී සිහිය පවත්වන්න කියලා. ඊපස්සේ මම භාවනා කරේ නැහැ. නමුත් සාමාන්‍ය ජීවිතයේදී සිහිය පවත්වනකොට ඒ භාවනාවේ තියෙන තත්ත්වයම සාමාන්‍ය ජීවිතෙත් තියෙනවා. කියන්නේ සිතුවිලෙන් සිතුවිලට පේනවා. ඒක හට ඒක හැම සිතුවිලකම වගේ පිටිපස්සේ තියෙන අවිද්‍යාව පේනවා. ඊට පස්සේ සිතුවිලි දැන් බණක් පහළ නම් ඒ බණෙන් ඒ කියන්නේ පිපෙන හැටි පේනවා. හැමතිස්සම අරමුණට පිට යනවා පේනවා. ඊට පස්සේ ආපහු එනවා පේනවා. ඒ වගේ ඉතින් හැමතිස්සම සිතුවිල්ල දකින්න මට්ටමකම තියෙනවා. රාගේ ද්වේෂය කොච්චර ඒ කියන්නේ කෙලෙස් සහිතව ඇති වෙන හැටි පේනවා. ඉතින් ඔය මොනා පෙන්නත් ඉතින් එහෙමත් ඉතින් ඒක මගේ කර ගැනීමක් එහෙම නැහැ. ඒක ඒකේ ධර්මතාවය දැකලා ඒක ඒ සිද්ධ වෙන විදිහ සිද්ධ වෙනවා නේද මොන දින ඒක ඇති වෙන එක ගැන යම් කිසි කලකිරීමක් තිබුණා පස්සේ කි ධර්මතාවය දකිනකොට දකිනකොට ඒකේ ඇතිවීම එච්චර ප්‍රශ්නයක් වුණේ නැහැ දැන් ඒක ගන්නකුත් නැහැ දැන් හැබැයි තියෙන එකම ප්‍රශ්නේ තමයි ඒකත් ප්‍රශ්නයක් කරගන්නේ නැහැ මේ බණක් අහන්න අර කෙලින්ම මේ යපවත්තනකොට මේ එක්ක නින්දට වැටෙනවා එක්කෝ වචන ඇහෙනවා නමුත් තේරුම එන්නේ නැහැ වගේ මට්ටමකට වැටෙනවා ඒක නවත්තන්න බෑ කොච්චර කොච්චර ඒකට ප්‍රතිඋපක්‍රමයකට ඒ සිද්ධිය හරහා යන්නම වෙනවා දැන් ඉතින් ඊට පස්සේ අපව ඉතින් එනවා පියරි තත්ත්වයට නමුත් නොඇසීම යනවා එක්ක නින්දට වැටෙනවා එක්ක ඇහෙනවා ඇහුනට තේරෙන්නේ නැහැ ඒ කියන්නේ වචන වලින් තේරුම් ගන්න නැහැ ඉතින් ඒ වගේ දැන් මේක සිද්ධ වෙන්නේ බණක් අහනකොට විතරමයි දැන් මොනවා හරි වැඩක් කරන ගමන් බණක් ඇහුවොත් ඒ වැඩ කරන ගමන් නිසා එහෙම වෙන්නේ නැහැ නමුත් අර කෙලින්ම වාඩි වෙලා බණක් අහනකොට ඕක සිද්ධ වෙනවාමයි ඊට පස්සේ ඉතින් ඒකත් ඉතින් දැන් වෙලා වෙලාම ඒකත් ඉතින්
නෑ ඔතනදී ඇත්තටම සමාධිය තාම වැඩි. ඒ කියන්නේ සමාධියයි සතියයි ප්‍රඥාවයි ඔය ටික ඇත්තටම අපි ටික ටික යන්න යන්න ඉස්සරහට යන්න යන්න ඕවා අතර සමබරතාවයක් පවත්වා ගැනීම ඉතාම වැදගත්. ඉන්ද්‍රිය සමතාවයක් කියලා කියන්නේ අන්න ඒකයි. ඒ කියන්නේ අපි බලන්න ඕනේ නිකන් මේවා කොහොමද සමබර කරන්නේ. දැන් සතියෙන් තමයි ඔක්කොම ටික නිකන් බැලන්ස් කරලා දෙන්නේ. සතියෙන් තමයි මේගොල්ලන්ගේ අඩු වැඩිකම් පෙන්වලා දෙන්නේ. නමුත් සමාධිය කියන එක එක පැත්තක්. ඊළඟට ප්‍රඥාව විමසීම ඊළඟට නිකන් හිතේ තියෙන සතුට අන්න වගේ දේවල් තව පැත්තක්. දැන් අපි බලන්න ඕනේ දැන් මේ වෙලාවේදී හිත නිකන් මුළු ගැන්නිලා ඕන්ට වඩා හිත එක තැනක හිර වෙලා ගුලි වෙලා ඉන්න තත්වයක් නම් තියෙන්නේ ඒ කියන්නේ එතනදී සමාධිය වැඩි. එතනදී හිතේ නිකන් උපේක්ෂාව වැඩි. ඊළඟට තවත් වෙලාවකදී හිත හොඳටම විසිරීලා කලබල වෙලා එහෙමනම් තියෙන්නේ එතන ඒ විචිකිච්ඡා මට්ටම එහෙම නැත්නම් උද්දච්ච මට්ටම වැඩි සමාධිය අඩුයි. එතකොට අපේ හිත දිහා නැවත නැවත බල බලා මේක සමබර කර කර තමයි යන්න තියෙන්නේ. දැන් ඔය කතා කරන මට්ටමේදී සමාධිය වැඩි. සමාධිය උත්සන්න වෙලා තියෙන්නේ. ඒ නිසා ඉඳගෙන කරන භාවනාව වෙනුවට බොහොම සැහැල්ලුවෙන් සක්මන් කරන්න. සක්මන් කරන අතරේ හිත දිහා බලන්න. ආයිත් අපේ කයට මේ දැන් මේ අවධානය යොමු කරන්න අවශ්‍ය නැහැ. හිත දිහා බලාගෙන සක්මන් කරන්න. හිතේ මොනවද ඉන්නේ කියලා බලන්න. හිතට සැහැල්ලුවෙන් ඉන්න දෙන්න. හිත හිර කරගෙන සක්මන් කරන්නත් එපා. හිතට කැමති දෙයක් හිතන්න දීලා හිත දිහා බලන්න. හිත දැන් එතකොට අපි හිතමු එයා අතීතයේ වෙච්ච දෙයක් ගැන කල්පනා කරනවා. දැන් ඊට පස්සේ ඔන්න සතියෙන් ඒක හඳුන ගන්නවා. දැන් එයා මේ අතීත දෙයක් තමයි අල්ලගෙන ඉන්නේ. ඒක අඳුනගෙන ඊට පස්සේ ඒක අතහරිනවා. ආයෙත් එතකොට හිත නිදහස් වෙනවා. ආයෙත් හිත සැහැල්ලුයි. හිතේ ආතතියක් නැහැ. හිතේ උපාදානයක් නැහැ. ඊට පස්සේ ආයෙත් ඉතින් ඔන සක්මන යනවා. ආයෙත් දැන් හිත ගෙහිලා අපි දමු අනාගතේ කරන්න තියෙන දේක් මතක් කරනවා. ඊට පස්සේ එතකොටත් ඉතින් ඔන්න හිතේ පුංචි ආතතියක් ඇති වෙනවා. ඉතින් ඒකත් අඳුන ගන්නවා. ඒකත් අඳුනනේ ඒකත් අත්හැරලා දානවා. අර කරපු උපාදානයත් ඒකත් අත්හැරලා දානවා. ආයෙත් හිත නිදහස් වෙනවා. ඔන්න ඒ වගේ හිතට කැමති විදිහට හැසිරෙන්න දිදී එයා හැසිරෙන ආකාරයේදී එයා කරන උපාදානයක් ගානේ ඒ උපාදාන වලින් හිත නිදහස් කරගනිමින් සැහැල්ලුවෙන් හිත තියන්න උත්සාහත් වෙන. ඉතින් ඒක වටිනවා අර ඉඳගෙන භාවනා කරලා හිත නිකන් අර මේ මුළු ගැන්විච්ච නිදාගත්ත තත්වයකට යනවට වඩා මේ තත්මේ පුහුණුව වටිනවා.
ස්වාමීන් වහන්සේ මම භාවනා කරන්නේ නම් නැහැ. ඉඳගෙන නිකන් ඉඳගෙන බලක් ගන්න
වෙන්නේ ඒක තමයි ඒක තමයි ඔව් ඒ කියන්නේ හිතේ සමාධි මට්ටමේ ඒ කියන්නේ අර නිකන් හිත පුරුදු වෙලා තිනවා දැන් මේ ඔය තත්ත්වයට යන්න දැන් අපි හිත පුහුණු කරා නම් මොකක් හරි එකක නැවත 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 10000 වාරේ මෙන්න මේ බඳු සමාධියකට හිත පුරුදු කරලා තියෙනවා නම් එයාට ඉතින් ආයේ අපි ඇඟිල්ලෙන් ඇනලා කියන්න ඕනේ නැහැ එතෙන්ටම තමයි යන්නේ. ඉතින් ඒකෙන් හිත මුදව ගන්නත් අපිම දැන් ඉතින් උත්සාහ කරන්න ඕනේ. එයා නිකන් මතු පිට ඉන්න උගන්නන්න ඕනේ. එයා මේ ගිහිල්ලා අර අතන ගිහිල්ලා හිර වෙන්න යන්න එපා. ඔයා ගුලි වෙන්න යන්න එපා. මේ ඉන්න අවදියෙන් ඉන්න සිහියෙන් ඉන්න ප්‍රകൃතියෙන් ඉන්න කියලා අපි එයාවම නැවත නැවත උස්සලා ගන්න ඕනේ. එයා යන්න හදනවා අර්ථන ගිහිල්ලා මුළු ගැන්නෙන්න අතෙන්ට ගිහිල්ලා ගුලි වෙන්න එතෙන්ට ගිහිල්ලා හිර වෙන්න යන්න හදනවා. අපි යාට යන්න දෙන්නේ නැහැ. අපි ආව නැවතත් අවදි කළාම තියා ගන්නවා. ඒ නිසා මෙන්න මේ අවදි ගතිය සිහියෙන් ඉන්න ගතිය ප්‍රകൃතියේ ඉන්න ගතිය දිනු කරන්න. ඒ නිසා බණහනික අවදිමින් කරන්න එහෙම නම්
වෙන්න පුළුවන්. ඔව් එන්නේ.
ඔව් කමන්නේ. ඒකට කමක් නැහැ. එතකොට ඒක හොඳයි. ඒක හොඳයි අර නිදිමතක හිත හිර කරනවට වඩා.
ඔව්.
මන්නම් හිතනවා පරණ පුරුද්ද වෙන්න පුළුවන්. මොකද අර හිත සමතේක සෑහෙන කාලයක් තිස්සේ පුරුදු කරාම ඒකට නිකන් හිත ප්‍රෝග්‍රෑම් වෙනවා. එතනට නිකන් හිත තත්ත්වගත වෙනවා. ඊට පස්සේ ඉතින් අපේ මෙහෙවීමකින් තොරවත් එයා එතෙන්ට තමයි යන්නේ. එයා එතෙන්ට හුරු වෙලා තියෙනවා.
ඒක සිද්ධ වෙනවා.
ඔව්. ඒක තමයි. දැනට පොඩ්ඩක් ඔය සක්මනක කාලය පවත්වන්න, සිහිය පවත්වන්න, හිත මතු පිට තියන්න. හිත සැහැල්ලුවෙන් තියන්න. එතකොට ලොකු ගැඹුරු සමාධියක් නැති වුණාට අපිට මේ හිත වැඩ කරන්නේ කොහොමද කියලා අධ්‍යයනය කරන්න පුළුවන්. හිත වැඩ කරන්නේ කොහොමද කියලා තේරුම් ගන්න පුළුවන්. හිතේ හිත මෙහෙට දුවන හැටි, හිතේ තියෙන ආසාවන් මොනවද, මෙයා තාම පැටලෙන්නේ මොනවටද, මෙයාගේ තියෙන නැඹුරු මොනවද, පුරුදු මොනවද, ආනුසය මොනවද, මේවා ටිකක් අර තේරුම් ගන්න ප්‍රඥාව පැත්තට, විපස්සනා පැත්තට ලොකු අවස්ථාවක් සැලසෙනවා. ඔය හිතේ මතුපිට தත්ත්වය අපි තව තව දකින්දි. මතුපිට தත්ත්වය කියනකට වඩා හිත සරල පැහැදිලි බවක පවත්වමින් හිත අධ්‍යයනය කරද්දී ඔය අවස්ථාව සැලසෙනවා. හොඳයි හොඳයි.
ඊළඟට හම්බෙදලු ශ්‍රියාගේ දීපස් කරන්න
ඔව්. ඇත්තටම දැන් ඒ විමෝචයන් මට්ටමේදී දැන් යා යෝගාවචරය හඳුනා ගන්නවා. ඒකට අරමුණක් ඇසුරු නොකර කයවත් වේදනාවක්වත් හිතේ සිටවිල්ලක් සංස්කාරයක් ඇසුරු නොකර ඉන්න මට්ටමක්. දැන් හැබැයි ඒ తত্ত্বය එයා හඳුනාගත්තට පස්සේ දැන් නැවත නැවත මේ මතුවෙන දැන් ඒ తত্ত্বය හඳුනාගත්ත පමණින් ඒ తত্ত্বය දිගට පවතින්නේ නැහැ. ඉතින් ආයත්‍යාගේ හිත ගිහිලා උපාදාන කරાવી. ආයත්‍යාගේ හිත ගිහිලා මොහකාරී ඇලේවි. ඉතින් එතකොට අන්න අපිට විපස්සනාවක් පැත්තකින් තව ටිකක් මේක කුළු ගන්වන්න, මේක තව උද්දීපනය කරන්න. මේ මතුවෙන සංස්කාරයන්, මේ සංකත දේවල් සියල්ලම අනිත්‍යයි. මේ සියල්ලම විරාගයයි. කියලා මේවා නැති වී යන ස්වභාවයන් කියලා ඒ தත්ත්වය තව ටිකක් ප්‍රඥාව පැත්තෙන් පෝෂණය කරනවා. ඉතින් ඒක ධම්මානුපස්සනාවේදී ගල්ලා තියෙනවා. අනිච්චානුපස්සී, විරාගානුපස්සී, නිරෝධානුපස්සී, පටිනිස්සග්ගානුපස්සී කියලා. ඉතින් එතකොට අර විමෝචයන් தත්ත්වයේදී නෙමෙයි, විමෝචයන් தත්ත්වය අහිමි වුණාම, ආයෙත් ගිහලා හිත පැටලුණාම, උපාදාන කළාම, දැන් මේ උපාදාන කරගෙන තියෙන මේ යම් හෝ සංස්කාරයක් ඔන්න අනිත්‍යයි. ඊට පස්සේ ඒක අනිත්‍ය බව දැකලා ආයෙත් අන්න හිත නිදහස් කර ගන්නවා. මේක කෙරෙහි මේ එන අලුත් සංස්කාරයන් කෙරෙහි යාගේ හිතේ දැන් පවත්වන්න උත්සාහත් වෙන විරාගී බවක්. ඒවල් වලට ඇලෙන ගතියක් නෙමෙයි, ඒවනි අතහරින ආකල්පයක්. මේවා වැඩක් නැහැ කියන ආකල්පයක්. ඊට පස්සේ ඔන්න ඒ නිසා එයාට අර විමෝචයන් කියන தත්ත්වේ පවත්වන්න ලේසි. ඊට පස්සේ දේවල් එනවනම් ඒක නැති වෙන පැත්ත දිහා බලනවා. ෂය වෙලා යන හරිය දිහා බලනවා. වැය වෙලා යන පැත්ත දිහා බලනවා. ඊට පස්සෙත් අන්න ඒවට නිකන් ස්වාභාවිකවම නැති වෙන්න දෙනවා. ස්වාභාවිකව නැති වුණාට පස්සේ ආයෙත් අන්න විමෝචයන් තත්ත්වෙම තමයි ඉන්නේ. අනිශ්චිත තත්ත්වේ තමයි හිත තියෙන්නේ. ඊට පස්සේ පටිමිසද්ධානු කියලා කිව්වොත් එතෙන්දී ඇත්තටම එක පැත්තකින් අපි ඒ පැමිණෙන සංස්කාරය අතහැරලා දානවා. නැවතත් හිත අර කිසිවක් ඇසුරු නොකරන උපාදාන නොකරන අනිශ්චිත තත්ත්වෙට හිත නංවනවා. ඔය පැති දෙකම පටිනිස්සග්ගානුපස්සනාවේ තියෙනවා. චාග පටිනිස්සග්ග අනිත් එක පක්ඛන්දන පටිනිස්සග්ග කියලා. ඒ කියන්නේ දේවල් අතහැර දැමීමේ, කියන්නේ සංස්කාර ධර්මයන් ඉදිරිපත් වෙන සෑම සංස්කාර ධර්මයක්ම අතහැර දැමනවා. ඊළඟට අර කිසිවක් නැති, කිසිවක් ඇසුරු නොකරන උපාදාන නැති තත්ත්වෙට හිත නංවනවා. ඒත් මේක පටිනිස්සග්ගානුපස්සනාවේ සිද්ධ වෙනවා. ඒ නිසා තව ටිකක් අර විපස්සනාවකින් ශක්තිමත් කිරීම තමයි ඔතන මේ ධම්මානුපස්සනාවේදී සිද්ධ වෙලා තියෙන්නේ. හොඳයි.
අපි පංච උපාදානස්කන්ධයන් සිටිනකොට මේ පිළිබඳව අපි ගවේෂණය කිරීමක් නිරුද්ධ
වෙනවා. වෙනවා. අනිවාර්යෙන් වෙන්න ඕන. දැන් හිතන්න දැන් අපි ගිහිල්ලා උපාදාන කරන්නෙම ඉතින් ඔය පහෙන් එකක්නේ. දැන් හිත ගිහිලා උපාදාන කරනවා කියලා අපි කියනවා. එතකොට මොනවාද උපාදාන කරන්නේ? එක්ක රූපයක් උපාදාන කළා. එක්ක වේදනාවක්, එක්ක සංඥාවක්, එක්ක සංස්කාරයක්. එතකොට හිත එක්ක මේ දැන් විඥානයේ පැත්තෙන් කතා කරොත් එක්ක විඥානයේ බැහැගන්නේ වේදනාවක, එක්ක රූපයක, එක්ක සංඥාවක, එක්ක සංස්කාරයක. එතකොට උපාදාන කරපු ගමන් අපිට දැනෙනවා නම්, සතියෙන් පෙන්නනවා නම්, එතකොට අපි මේ පංච උපාදානස්කන්ධවලම තමයි අපි මේ හැප්පෙන්නේ. අපි ඒවැයම තමයි කටයුතු කරන්නේ. ඒවම තමයි දැනගන්නේ. මේ වෙලාවේදී ඔන්න මට රූපයක් මතක් වුණා, මට කෙනෙක් මතක් වුණා, ඒක සංඥාවක් තියෙනවා. ඒ සංඥාව මම දැන් ඔන්න අභිනන්දනය කරනවා. ඒ ගැන සතුටු වෙනවා. එතකොට මේ සංඥාව උපාදාන වෙලා තියෙන්නේ. එතකොට හිත පෙන්ලා දෙනවා, නැත්නම් සතියෙන් පෙන්ලා දෙනවා ඔන්න ආයෙත් මෙයා ගිහිල්ලා පැටලුණා කියලා. එතකොට මේ සංඥා උපාදාන ස්කන්ධයේ මත තමයි මම දැන් කටයුතු කරන්න තියෙන්නේ. ඒක එහෙනම් මම අනිත්‍යයක් දකිනවා. ඒක මම අත්හැරලා දානවා. ඒ වෙනුවට මම පරිමිසග්ගානුපස්සනාවක් වඩනවා. එතකොට මේ සංඥා උපාදානස්කන්ධය මත මම ක්‍රියාත්මක වෙනවා. එතන තමයි මම විපස්සනාවක් වඩන්නේ දැන් මේ අවස්ථාවේ. මොකද හිත අහු වෙලා තියෙන්නේ සංඥා උපාදානස්කන්ධයට. සංඥාව තමයි උපාදාන වෙලා තියෙන්නේ. හිතන්න මම ඒලාද දැන් සංඥාව අත්හැරලා දැම්මා. සංඥාවේ තියෙන අනිත්‍ය ලක්ෂණය එක්ක දැකගත්තා. එහෙම නැත්නම් මට ඒක කෙරෙහි විරාගයක් හිත පහළ වුණා. ඒක දැන් අල්ලන්න යන්නේ නැහැ. ඒක නිකන් මම අත්හැරලා දැම්මා. සංඥාවෙන් හිත නිදහස් වුණා. සංඥාව උපාදාන කරන එක වැළකුණා. දැන් ආයෙත් හිත නිදහස්. එතකොට මේ අන්දමින් අපේ හිතේ යම් හෝ උපාදානයක් පහළ වෙලා තියෙනවා නම්, යම් හෝ දෙයක් අල්ලගෙන තියෙනවා නම්, ඒ අල්ලගන්නේ මේ ස්කන්ධ පහෙන් එකක් තමයි. හොඳයි. 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 තෙරුවන් සරණයි. හොඳයි පින්වත්නි, එහෙමනම් අද අපිට ලැබිලා තියෙන ප්‍රශ්න එපමණයි. එමනම් අපි පැය දෙකකට ආසන්න කාලයක් ධර්ම දේශනාවේ සහ ධර්ම සාකච්ඡාවේ නිරත වුණා. අපි අදත් මේ අන්දමින් රැස් කරගත් ආශීර්වාද මුකසල් දෙවියන් ඥාතීන් සියලු ලෝකවාසීන් සමඟ බෙදාගමු. සම්ප්‍රදායනුකූලව එත්තාවතාච ආදී ගාථා සජ්ජහනා කරමු. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා චම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ඨාජ බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨාජ බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු මම් පරං. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා සාදු සාදු සාදු